ඒක ඒක ධර්ම කරුණ ගන්න දැන් මම අනිත්‍ය වඩනවා නම් මේ ආයතන සංවරයට එනවනේ. ඒ කියන්නේ ආ දැන් අසන්ත අහන්න හදන්නේ ඒක අර හිතෙන් හදලා එළියෙන් තිබ්බා කිව්වා නම් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ නේද?
දැන් අපි හිතමු දැන් අපිට ඕන රූපයක් එනවා ඉස්සරහට. හරි. ඉතින් අපි ඕක දැන් ගෙදරට ආවොත් කියන්නේ කිව්වට හිතලා දැන් කිනම්ක බවලක් තිබුණා අපි දැන් ඉන්නේ රක්මචාම රක්මචාරී එක් මන්දනේ වචන හරියටම
නෑ නෑ මෙතන මෙතන මේ වසන්ත මෙතන ගණ්ඩෝනේ මේක මේ මේ ඒක නිකන් මේ ප්‍රයෝගයක් කරලා ඇති වැඩක් නැහැ. ඒක ඒ මේ බ්‍රහ්මචාරිව ඉන්නවා නම් බ්‍රහ්මචාරිව ඉන්න ඕන. ඒකෙන් ප්‍රයෝජනක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් එහෙම ඉන්නේ නැත්තම් නෑ. ඉතින් එතකොට ඒකෙන් වැඩක් නෑ. හැබැයි රහත් වුණොත් බ්‍රහ්මචාරි වෙනවා කියලා කියන්නේ. ඊට පහළායේගේ ඒක සම්පූර්ණ නැහැ.
දැන් හිතන අපි ගෙදරක ඉන්නවා. මිනිස්සු හම්බුලා පාර්ථෝටි යන කතාවක්. එහෙනම් අපේ මානසික තීරණ එහෙම මේ ඉතින් හදාගත්තක් මේ නාම රූප දෙයක් විඥාණයෙන් දැකලා මේ ඉරිදාගත්ත දෙයක් කියන්නේ
ඒකෝ. ඒක නෙවෙයි කියන්නේ බ්‍රහ්මචාරී ඉන්නවා කියන්නේ වෙන කතාවක් නේ.
අනේ ඔය දෙක ඒක කාමසු මිච්ඡාචාරා වේරමණිසික හාමුදුර කියලා කාමසු මිච්ඡාචාරා කියන්නේ බොහොම නිකන් සරල දෙයක්. ඒක නිකන් මේ බොහොම බාල දෙයක් කියලා කියනවා. ඉතින් එහෙම කිව්වම අහන්න හිතන්නේ. ඊට පස්සේ කෙනෙක් අහුවා. එතකොට කෙනෙක් අර දැන් තව කෙනෙක් අහුවා මොකක් කතා කරණියන් කියලා දැක් කිව්වා මම තේරුම් ගියා අවබෝධ කරගත්තා රහතන් වහන්සේ කියනවා නම් එයා සම්පූර්ණම එක 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 දැකලා ඒකෝ ඉන්නේ. අපි දැන් වගේ කට්ටිය දැන් අපි මේ මාර්ගයේ වඩා ඉන්න කට්ටිය අපි දැන් මොකක්ද දැන් නමුත් අපි ඔය කියන විදිහට අනිත්‍ය සංඥා වඩමින් ඉන්නවා නම් වඩනවා කියන්නේ දැන් ඒක ඒකෙන් සිහින් ඉන්නවා නම් කොහොමද කාම මේ සංකප්ප රාග පුරසකම කාමයේ ඇඟින් හැම දෙයක්ම කාමයේ කියලා හිතනවා කන මොන දෙයක් වුණත් සත්‍යනික මොද අපිට මම ආසයි කන්න දැන් මම ආසයි අරවලව කන්න මේව කන්න ආසයි ඒකද ඒක කාමේනේ රූපයක්ම දැක්කින්න ඕනේ නමුත් ඒක සුවඳුනොත් කාම ගුණයක් ඒක කිසිම ගුණයකට ඇදලා යනවා ඉතින් ඒ වගේ දේවල් තමයි කියනවා මේ කිසිමිය හද මේක මේ නැති දෙයක් නැති කියන්නේ විඥාණයෙන් අල්ලගත්ත දෙයක් නේ නාම රූප ක්‍රියාවලියක් තියෙන මෙතන එතකොට එහෙම හිතුවහම ඒක හොඳයි නේද
ඒක දැන් මේ අනිච්ච සංඥා සූත්‍රයේ තියනා නේද අනිච්ච සංඥාව වැඩුවොත් සබ්බං කාමරාගං පරියාදීයති කියලා.
ඔව්.
මොකද ඒ කියන්නේ?
ඒ කියන්නේ සියලුම කාමරාගෙන්
ඔව් සියලු කාමරාග ප්‍රහාණය වෙනවා. අනිච්ච සංඥාව හරියට වඩන කෙනා. නේද?
ඔව් එහෙමයි.
එතකොට මේ ධර්මයට ගලපලා බලන්න. එතකොට දැන් අහන එක මේ අපන්ත කියන්නේ දැන් අනිච්ච සංඥාව වැඩි වීම ගැනනේ කියන්නේ.
ඔව් දැන් අනිච්ච සංඥාව වඩන එක්කෙනාට අරක අදාළ වෙන්නේ නැහැ නේ කියන එක මට හිතෙනවා.
ඒ අදාළ වෙන්නේ නැහැ කියන්නේ ඇයි?
ඒක දැකලාගෙන
ඔව් ඒක තමයි ඒක දැන් ප්‍රතිඵලයක් නේ අනිත්‍ය සංඥාව වැඩි වෙන තුල
ඔව් ඒක වැඩෙනවා ඔව් හරි
ඒක හරියට හරි දැන් ඒක අපේ අනිත්‍ය සංඥාව හරියට වැඩුණොත් ඔය කියන මට්ටමට එන්න ඕන
ඔව් දැන් සීලයක් සමාදන් වෙනවා කියන එකයි ඒක සමාදන් වෙලා නිකන් ඔහෙ ඉන්නවා ඒක වෙනස් නේ දැන් ඔයාලා අටසිල් සමාදන් වෙලා ඔහෙ කතා කරනවා කියවනවා කාම පස්සෙ දුවනවා ඒක ඒ ඒක ඒක සීලයක් නෑ ඒකට අපි පංචිල් පද පහ ආරක්ෂා කරනවා කියන එකත් මම අහලා තියෙනවා මේ අර කාලාම සූත්‍රයේ ඒකද මේ සාම ඒක හරියට කරන්න පුළුවන් නම් ඒක ඒකෙන් පුළුවන් කියනවා දැක්කින් ඉතින් මම එහෙම දේශනාවක් අහලා තියෙනවා එතකොට ඉතින් ඒක හරියද ඒ කියන්නේ හරියට ඒ ගැඩෙන විදිහට කරොත් නේද කියලා මට හිතෙනවා.
ඔතන මේ මං චුට්ටක් පයින්න මැදට මේ අර වසන්ත කියපුව එකේ මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ කියන ආර්යකාන්ත සීලය ඇරි අපි නිකන් පන්සල් වලට ගිහිල්ලා මේ ඔය සමාදන් වන සීලයයි ලොකු වෙනසක් තියෙනවා. ආර්යකාන්ත සීලය කියන්නේ අපේ කෙලිම අනේකරම හිතම පාලනය කරන එකක්. නිකන් ඒක පිළිපැදීමක් නෙමෙයි මම හිතන තුර අපේ. ඒතර වෙනස දකින්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ.
ආර්යකාන්ත සීලය තියෙන්නේ සෝවාන් වුණයින් පස්සේ නේ. ඉතින් ඉස්සර ආර්යකාන්ත සීලයක් එන්න බෑනේ අපිට.
එහෙමද?
ඔව්.
මේ මම නම් හිතාගෙන ඉන්නේ දැන් අපි හිතමු මේ සීලයක් සමාදන් වෙලා මේ බොරු කියන නොකියම කියන සීලය සමාදන් වෙලා ඉන්නවා නම් ඒ බොරු නොකියනවා කවද බොරු කියන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න එක විදිහට සීල සමාදන් වීමක්. අනිත් එක අපි මේ අර ඉති රූපං කියන තැනටම ගිහිල්ලා බොරුව කියන්න කියලා මේ හිතට එනකොටම එතන අල්ලගන්න එකයි ඒක ඉතන ටිකක් මේ ඇඩ්වාන්ස් මේ ඇඩ්වාන්ස් තත්ත්වයක් තියෙනවා. මේක තමයි මම හිතුවේ ආරේකාන්ත සීලය.
සම්මාදිට්ඨියක් නැතුව අපිට ආරේකාන්ත සීලයක් කියන්නේ නැහැනේ. ආරේකාන්ත සීලය එනවා නම් ඉතින් අපි සෝවාන් වෙලා ඉන්න ඕන. ඒ තත්ත්වයටත් ඇවිල්ලා ඉන්න ඕන.
එහෙමම එකක් නෑ කමල්. සෝවන් වෙන්නම කියලා දැන් සම්මා කතාව නම් හරියන්න පුළුවන්. සම්මා දිට්ඨිය තියෙන කෙනා සම්මා දිට්ඨිය ඇති වෙනකොට ආර්යකාන්ත සීලේ තමයි
ඉන්නේ.
රැකෙන්නේ ආර්යකාන්ත කියනකොට තේරුම් ගන්න සීලයක් සමාදන් වීම නෙවෙයි. සමාදන් වුණා කියලා වරදක් නැහැ. ඒක නෙමෙයි එතන වැදගත් වෙන්නේ. සීලයක් රැකෙන්නේ ඇයි? සීලය විතරක් නෙමෙයි. සීලේ හේතුව දන්නවා. මේක රැකුණක් මොකද්ද තියෙන ප්‍රතිඵලය? මේක කැඩෙන්නේ ඇයි? කියනා වගේ ඒකේ හේතුන් ගැන අවබෝධයක් තියෙනවා. සීල්පදේ මොකද්ද කියන එක විතරක් නෙමෙයි. දැන් සීලේ රැකුණක් සමහර විට සීලේ රැකෙනවා ඔය හේතු දන්නේ. තව කෙනෙක්ගේ සීලේ කැඩෙනවා ඔය හේතු දන්නවා. ඒ දෙන්නගෙන් උසස් කියනවා ඒ දෙවෙනියට කියපු එක්කෙනා. එක්කෙනෙක්ගේ එක අහගන්නවා එක්කෙනෙක්ගේ හොඳට සීලය රැකෙනවා කැඩෙන්නේ නැහැ. හැබැයි එයා දන්නේ ඒකේ හේතු ටික කියන්නේ ඇයි මම මේක රකින්නේ, මේකෙන් මොකද්ද තියෙන ප්‍රතිඵලය, ඒවා මොකුත් දන්නේ නැහැ. හැබැයි හොඳට සීලය රකින්නවා. ඒ පළවෙනි එකේනවා. දෙවෙනි එකේනවා තමයි මේ සීලය රකින්නේ ඇයි කියලා දන්නවා, මේක කැඩෙන්නේ ඇයි කියලා දන්නවා, මේක රැකුණොත් මොකද්ද තියෙන ප්‍රතිඵල, ඒ වගේ ඒවයි හේතු පැත්තක් දකිනවා. හැබැයි එයාගේ තාම සීලය සම්පූර්ණ නැහැ. සීලය කැඩෙනවා. හරි. එතකොට ඔය පුද්ගලය දෙන්න ගත්තොත් කවුද උසස්?
අපේ දෙවෙනියට කීප එකේනා. ඒ මට
හිතෙනවා. ඔව්. මේක ධර්මයේ තියෙන්නේ දෙවෙනියට කීප එකේනා උසස් පළවෙනි එකේනාට වඩා. එතකොට ඒකේ තේරුම් ගන්න ඒ සීලයට නෙමෙයි මුල් තැන දීලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ මේවා ඉතින් හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. මේවා කියන්නේ සිල් රකින්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. හැබැයි සීලයක් රැකුණොත් මොකද්ද තියෙන ප්‍රයෝජනේ? ඒවයි හේතුව ඇයි මේක රකින්නේ කියලා අවබෝධයක් ඇති වෙන එක වටිනවා නිකම්ම සීලේ රකින්නට වඩා. ඒ කියන්නේ අපි දැන් සමාදානකින් නිකම්ම සීලේ රකින්නවා විතරයි. කවුරු හරි මේක එපා කිව්වා එහෙනම් ඒක කරනවා. දැන් අවබෝධයෙන් එන එක තමයි ආර්යකාන්ත සීලය කියන්නේ. එතනේ ආර්යකාන්ත කියන එකේ තේරුම තමයි නිවන පිණිස පවතින සීලයක්. නිවන් මාර්ගයට උදව් වෙන සීලයක්. ඒත් නිවන් මාර්ගයට උදව් වෙන්නේ හැමතිස්සෙම අවබෝධයක් එක්ක එන සීලයක්. කවුරුවත් කියපු හින්දා දැන් කවුරුවත් සමාදන් කරපු හින්දා රකින්න සීලය නෙවෙයි. තේරෙනවද වෙනස?
ඔව්.
ඒකෙන් කියන්නේ දැන් මේ කියන්නේ සිල් සමාදන් වෙන්න එපා ඒක වැරදි කියන එක නෙමෙයි. මේ පැත්තට ගන්න එපා. දැන් ඒ හොඳට විස්තර දැනගෙන සිල් සමාදන් වෙන එක හරි වටිනවා.
මම එක කෙනෙක්ගේ වරක් දස්තර හාමුදුරුවෝ කියනවා ඔය සිල් දෙනවා කියන්නේ දැන් ඔය සම්ප්‍රදායක හැටියෙන් දැන් පන්සල් වලට ගියාම අපි දැන් සිල් සමාදන් කරවනවා. ඒක වැරදිලු. ඒක සම්ප්‍රදායක හැටියට ඇත්තටම කවුරු හරි කෙනෙක් මට සිල් ඉල්ලුවොත් තමයි දෙන්න ඕනේ. ඉතින් සවන්වාස කියනවා දැන් මේ කාලේ එහෙම නැහැ. නැත්තම් එහෙම සිල් සමාදන් කව කෙනෙකුට කරවන්නේ ඒ සුදුසු නැහැ. ධර්මයට විරෝධී කියලා උන්වහන්සේ දවසක් ඒ දේශනාවකදී කියනවා මට මතකයි.
එහෙම ක්‍රමයක් තිබුණා අපේ සමහර ආරණ්‍ය ක්‍රමවල තියෙනවා. දැන් අපි සිල් සමාදන් වෙන්න කලින් ගාථාවක් කියන්න තියෙනවා.
සිල් ඉල්ලල
පාලියනුත් තියෙනවා ගාථාව සිල් ඉල්ලල. ඒක ඉල්ලුවට පස්සේ තමයි මේ සිල් සාමාන්‍යයෙන් මේ සමාදන් කරවන්නේ. කියන්නේ හාමුදුරුවෝ සිල් දෙන්නේ ඊට පස්සේ. ඉතින් එහෙම මෙහෙම තියෙන සම්ප්‍රදායත් ඒවත් දැන් ඔතන ඉතින් හරිද වැරදිද කියලා මේ තර්ක කිරීම නෙවෙයි ඔතන වෙන්න ඕන. දැන් එහෙම සම්ප්‍රදායක් තිබුණා කියලා කවුරු හරි සිල් ඉල්ලුවේ නැහැ කියලා හාමුදුරුවෝ සිල් නොදී හිටියත් එහෙම මම හිතන්නේ දැන් සිල් ගන්න යන අයත් සිල් ගන්න නැති වෙනවා. ඉතින් ඒවා සම්ප්‍රදායයට වඩා වැදගත් ඉන්නේ. ඒක පුළුවන් නම් කට්ටියට එහෙම කියා දීලා ඒක කරන ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් එතකොට ඒ සමහර විට සිල් ඉල්ලන ගාතාව කියා දීලා ඉස්සෙල්ලා ඒක තේරුම් කරනවා. එතකොට මිනිස්සු දන්නවා මෙහෙම මේකෙන් මෙහෙම කරන්න ඕන කියලා. ඉතින් ඒක කියා දෙන එක ඒ ස්වාමීන් වහන්සේගේ වැඩක්. ඒක මිනිස්සු දන්නේ නැහැ කියලා ආහෙනම් මම සිල් දෙන්නේ නැහැ කියලා නිකන් හිටියොත් ඒකත් මං කියන්නේ වැරදි. එතකොට ඕවා අපි ඔය සම්ප්‍රදාය කරුණුයි නිවන් මාර්ගයේ ඉතින් ටිකක් කල්පනාවෙන් තේරුම් ගන්න ඕන. දැන් ඔක වැරදි කියලා කතා කරන්න ගියොත් එහෙනම් මිනිස්සු වෙන අදහසකින් ඔකේ තේරුම ගන්නවා. ඒකත් ඇත්තට යන්නත් හොඳ නෑ.
නෑ එතන ඒ හාමුදුරු කිව්වේ සිල් ගන්නවා කියනකොට අඩු ගානේ දවසක් 24ක් හරි ඒ පවුලෙන් වෙනස්සල ඇත්තලා ඉන්න ඕන කියලානේ. අනෝකයි ඒ කිව්වේ. මේ ඒ පවුල් ජීවිතෙන් වෙනස්සලා ඉන්න ඕන, වෙන් වෙලා ඉන්න ඕන කියලා අඩු ගානේ දවසක්වත්. පැය ගණන් වලට නෙවෙයි. මේ නෑනේ එහෙම සිල් ගනිල්ලක් දැන්. දැන් සිල් තියෙන්නේ පැය 4ක් 5ක් විතර නේ, 6ක් විතර නේ. සිල් ගත්තට සෝවාන් වෙන්න බෑනේ. මාර්ගඵල ලබන්න බෑනේ සිල් ගත්තයි කියලා හිතා.
ඔව් දැන් බුදුරජාන් වහන්සේ කාලේ සමහර අර මේ ධර්මයේ අපිට මෙහෙම සාකච්ඡා කරන්න අහන්න ක්‍රම නැති නිසා පන්සල්ට යාම ඒ කාලේ මේ බුදුරජාන් වහන්සේ අනුදැනුවා ධාරණ නැති අන්දක් සද්ධාවසේ දකින්න කියලා. නමුත් දැන් ඊට තත්ත්ව වල වෙනස් කියලා තමයි හිතෙන්නේ.
ඒ කාලේ ඔය සිල් ගනිල්ල තිබුණානේ මේ යම ඔයටි ඉස්සෙල්ලා සිල් ගැනීම තිබුණානේ. සීල
ඕවරා විසාකා උපෝසථයේ කියලා මුදහාඳුර දේශනා කරලා තියෙනවා
නේද? ඒකම අපේ ආගමට තියෙන එකක් නෙවෙයි ඒක. සිල් ගැනීම.
ඒක ඉබල තියෙනවා. ඒ කාලයේ සිල් තියෙනවා. නමුත් දැන් මේ වගේ තාක්ෂණයක් තියෙනවා නම් දැන් ඒක ඉතින් මම හිතන්නේ ඉස්සරහ තියෙනවා.
සිල් ගන්නවා කියන්නේ ඉතින් ඔබ්සර්ව් කරනවානේ සිල්. එතකොට මහා මායා දේවීත් සිල් අරගෙන හිටියේ.
හැබැයි වෙනසක් තියෙනවා. ඒ මහා මායා දේවී ගත්ත සීලයයි බුදුජාණන් වහන්සේ කියන සීලය අතර ලොකු වෙනසක් තියෙනවා.
නෑ මොකුත් වෙනසක් නෑ.
නෑ.
ඒ බබුත් ආත සිල් අරන් තියන්නේ ඒගොල්ලෝ.
නෑ. ඒකත් නෑ. සුවස්නාවත හොඳට කියනවා. ඒ බමුණු සීලක් කියන්නේ. ඒක බමුණන්ගේ ආප සීලයයි මේ බුදුහාමුදුරු පහළ වෙලා කියලා දෙන සීලය අතර මම දන්න අපි රවින් අහම ගුණාව වෙනසක්
තියෙනවා. මම දන්නේ නෑ ඒක වෙනසක් තියෙනවද කියලා.
මේ ඔතෙන්දි තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු ආර්යකාන්ත සීලය කියලා එක ආවේ මේ. ඒ බුදුරජාන් වහන්සේ පල්සිල්ම තමයි මුලින් පෙන්නේ. නමුත් ඒ බුදුරජාන් වහන්සේගේ ක්‍රමයට පල්සිල් රකින්න එක තමයි රවි පැහැදිලි කරලා දුන්නේ. කාර්යකාන්ත සීලය ටික ටිකක් වෙනස් අර්ථ වඩා මේ ගැඹුරින් බලන දෙයක් කියලා.
මාර්ගයේ මාර්ගයට පිරිපන් වෙලා නම් ඔන්න ඒ ආර්යකාන්ත සීලය. එහෙම නැතු නෑ. දැන් මේ ඔය අපි සිල් ගන්නේ පින් බලාපොරොත්තු වෙන්නේ උඟක් අය. මේ එතකොට ඒක ඒ සීලෙන් වැඩක් නෑ ඒ වගේ. ඒවා ඉතින් පින් ලැබෙනවා. ඒ උඟක් අය සිල් ගන්නේ පින් පින් ලබා ගන්නද පින් එකතු කර එකතු කිරීමටනේ කරන්නේ.
ඔව්. දැන් මම කිව්වේ දැන් සීලය කියන්නේ මේකද කියලා අපි තර්ක කරන්න ගියොත් ඒක තමයි අර කලහ විවාද සූත්‍රයේ
තියෙන්නේ.
හ්ම්. අපි ඉතින් ඕක වචනෙන් කියන්නේ නෑ ඕක නෙමෙයි මේක නෑ මේක. නෑ මේක ඉතින් ඔය තර්ක කර කර ඉන්න. දැන් මේකේ අපි ධර්මයක් කතා කරන එකේ ප්‍රයෝජනේ මොකද්ද? අපිට නිවන් මාර්ගය තෝරගන්න එක විතරයි. නැතුව මේ වචනයක තේරුමත් මේකයි මේකයි කියන එක ඒව පස්සේ ලවන්න එපා. සීලේ තේරුම මොකක් වුණත් ඕන කෙනෙකුට ඕන විදිහට තේරුම් ගන්න ඕන විදිහට කතා කරයි. අපිට වැදගත් වෙන්නේ නිවන පිණිස පවතින සීලය මොකක්ද එච්චරයි දැනගන්න ඕනේ. දැන් ඒ කියපු එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කතා කරන්න නෑ. ඕක නිවන පිණිස නෙවෙයි කියලා කියන්න පුළුවන් නෑ. දැන් මං කිව්වනේ සීල රකින්නේයි කියලා දැනගෙන ඒ හේතු ඇතුව තමයි මේ ආර්යකාන්ත සීලය කියන එක එන්නේ. එතනින් එහාට කවුරු හරි මේක කිව්වා කියන එක ඉතින් ඒක නිකන් තර්ක කිරීමක් විතරනේ එන්නේ නේද? මේ ධර්ම සාකච්ඡා කරේ මතක තියාගන්න ඒක. අපිට උත්තරයක් ඕන මේ නිවන් මාර්ගයට පවතින සීලය මොකද්ද කියලා තේරුම් ගන්න එක විතරයි. එතනින් එහාට මේ වචන අල්ලගෙන තර්ක කරන්න ගියොත් ඒක ධර්ම සාකච්ඡාවක් වෙන්නේ නැහැ.
මම නම් හිතත් සිල් ගන්නවා.
ඒක තමයි මං කිව්වේ. දැන් සම්මතේ සිල් ගන්න එකට බන්න යන්න එපා. ඒක මේ මම අර පැහැදිලි කළේත් ඒකයි. දැන් සිල් සමාදන් වෙන කෙනෙකුට ඕක වැරදි කියා කියන්න යන්න එපා. එහෙම කළොත් අපිත් වැරදි. හරි? කරනවා නම් කරන්න තියෙන්නේ ඒකේ අඩුවක් තියෙනවා කියලා තේනවා නම් ටික ටික යට තේරුම් කරලා දෙන්න ඕන. මේ සිවුර රකින්නේ මොකටද? මොකද්ද මේකේ ප්‍රයෝජනේ? අන්න ඒ පැත්ත තේරුම් කරලා දුන්නහම දැන් එයා නිකන් තියෙන සීලයක් කාර්යකාන්ත සීලෙ බවට ටික ටික හැරෙනවා. අන්න ඒකයි ඒ දන්නවනම් කරන්න තියෙන්නේ. නැතුව ඕක වැරදි කියන්න ගියොත් එතන රණ්ඩුවක් විතරයි ඇති
වෙන්නේ.
ඔය කියන එක පිළිගන්න එකකුත් නෑ සමහර විට. වා වාට උන සීලයක් රකගන්න මම මගේ සීලය රකින්නවා කියලා කියයි.
ඒක මට ඇත්තටම දැනගන්න ඕනලා තිබුණේ ඇත්තටම දැන් අද දැන් මේ සාකච්ඡාව අර එන්ඩේජ් මම ඇහුවා. ඒකට ඒක කියන විදිහට ඒ මාතෘකාවට මර්ථන උන්ට ආවේ ඉතින් අපි දැන් අටසිල් සමාදන් වෙනවා. දැන් අප්‍රීතිසුල් මට පුළුවන් ගෙදර අටසිල් සමාදන් නොවි අර අෂ්ටාංග පුසුපේ අර ආජීව අෂ්ටාංග සීලය සමාදන් වෙන්න පුළුවන්. එතකොට ඒක ඊට පස්සේ ඒක සමාදන් වෙලා ඊට පස්සේ අර දවි කිව් වගේ බලන දැන් මේක දැන් සතුන් නැරීම කියන්නේ ඒක හේතු මොනවා? ඊට පස්සේ ඒකින් වෙන ආදීනේ මොකද්ද? ඊට පස්සේ ඒක දැන් එහෙම දැන් ඒක කරුණුත් මගේ අතින් ඒක මම හදාගන්න කොහොමද? අන්න ඒ වගේ අවබෝධයක් ඇතිව මම මේක රකින්න. ඒක රකින්න. නමුත් අර කිව්වට නෙමෙයි දැන් මම ගන්න සතුන් මරන්නේ නැහැ කියලා ඉන්නවා. හැබැයි අනුසී වශයෙන් ආවොත් ඉතින් මේක තග්ගාල හිතර ගන්නවා යටි හිතුවෙන් මම මේකද මෙහෙමොත් මේක මෙහෙම වෙනවා. මෙහෙමොත් අන්න ඒ විදිහට රකින්න එක තමයි මමත් හිතා හිටියේ. දැන් මට තියා තහවුරුනා මෙහෙමයි කියන්නේ. මොකද පන්සලට ගියාම සමහරක් දාට වෙලා තියෙනවා මන් දන්නේ අපිට නම් මෙහෙ වාස පුරු ගිහලා ඉඳලා තහම ටිකක් කල කිලිස තත්ත්වයක් එනවා. මොකද ඉකක් නිශ්ශබ්දතාවය නැති වෙලා ගිහිල්ලා මිනිස්සු අරය ගැන මේක කතා කරනවා. මේ මල් කියන්නේ මේ විදිහ මේ අපි කියන්නේ මෙහෙමයි කියනවා. ඉතින් ඔය වගේ නිකන් තිනවා බුදුජාණන් වහන්සේ පිටිපාන්න පා කියනවා කකුල් දිගාරින්න පා කියනවා. ඉතින් මම තේරෙන්නේ නැහැ ඉතින් ඒකට නිකන් තව කෙනෙක් ගයිඩ් කරගෙන වගේ නිකන් මේ අන්න එහෙමයි මට හිතෙන්නේ. මේ පිළිගත්ත මිනිස්සු තව කෙනෙකුට එහෙම කියනකොට දැන් ඒකට අපිට නිකන් ඇති වෙනවා හිතේ. මම දන්නේ නැහැ ඉතින් ඒකට ලක්ෂයක් ගියේ සිතුම් ගාක් ඉන්න බලනවා හරි පිට හදා ගන්න. මම දැන් ඔහොම වෙලා තිනවා.
පටිගේ නානේ. පටිගේ නානේ.
ඔව්. ඔ පටිගේ නෝනේ තම ලේකින් ඉන්නේ දැන් බලන්න දැන් මගේ කකුල මට හරි අමාරුවක් වෙනවා. මන් දවස දිග මට වෙන ඉන්න තැනකුත් නෑ. ඒක කව කෙනෙක් කියලා මට කියන්නේ ඔහොම දිග කරින්න බා. දිග කරින්න හොඳයි. ඉතින් ඔක සීලද ඉතින්. අනේ කැදී ඒකට අපි දැන් එන්නේ ඒකට දැන් මගේ වයිෆ් දවසක් දා පොඩ්ඩක් මෙහෙලා පස්සෙන් පස්සට දුවන්නේ නෑ නේද? අර කවුද අර ගමු බහරි හවුඳුරු කියන්නේ? ඒ කිනෝගේ ආච්චම්මයි දුදුවයි ගිහිල්ලා මට ඒක හරියට හොඳට හිතට වැදුණා. දැන් ඒ දවසක් එයා පොඩ්ඩක් මෙවුනා බුදු පිළිමෙට පිටිපාන්න පස්සෙ. ඉතින් එයාට ඉතින් හිතර මේකයි දෙවිදයි නෝ මට යන්න නෑ මං ගෙදර ඉඳලා මං හොඳට බණක් අහලා මං ඉත සතුටින් මං ඉන්නවා. මොනම දේවල් වෙලා තියෙනවා ගත්තම පටිච්ච ඉතින් මොනක තමයි තියෙන ප්‍රශ්නේ මොන සීලද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔක තමයි සමාජයේ දිහා බලන්නේ. මම දන්නේ නැහැ තරත්තත් එහෙම තියනවද කමල්ටත් එහෙම තියනවද කියලා.
මට ඒ ප්‍රශ්නේ මොකුත් නැහැ.
මේ මම හිතන්නේ මේ අපි දැන් ඔතන ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ ගෲප්ස් දෙකක් ඉන්නවා කියලා. එකක් තමයි මේ සිල් අරගෙන පින් බලාපොරොත්තු වෙන කට්ටිය. තවත් කට්ටියක් තමයි අපි ඇත්තටම උත්සාහ කරන්නේ මාර්ගයේ ගමන් කරන කොට. මාර්ගයේ ගමන් කරන්නේ කොහොමද කියලා බලන්න. එහෙම වෙලාවට අපිට හැමතිස්සෙම අර මොකක් හරි මේ රූපයක් හිතට එන අදහසක් හරි ඒකට රූපයක් වෙනවනේ. ඒක පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අටසිල් සමාදන් වෙලා උස්සාසනයක වාඩි වෙන්නේ නැහැ කියන එක. ඒක මේ උස්සාසනයේ වාඩි වෙලා හිටියට කිසි දෙයක් මේ අපේ හිතට ඒක මේ අපි කරදරයක් නැත්තම් මම හිතන්නේ ඒක මේ ඒ සිල් සමාද ඒ කාලේ හැටියට ඒ සිල් පදය වැඩගත් වෙන්නේ නැති. නමුත් දැන් උස්සාසනයක වාඩි වෙනවා කියන එක නිකන් වඩලා හිටියා කියලා මේ එතන මාර්ගයේ ගමන් කරන්න නම් කිසි ප්‍රශ්නයක් වෙනවා කියලා මට හිතෙන්නේ
නැහැ. උස්සාසන කියන්නේ මොනවද?
අකින් උච්චාසන්න මහාසන්න වේරමණ සික්ඛාපද සමාදන් කියපද ගන්නවනේ. ඒ කියන්නේ බුදුහාමුදුර කියලා තියන්නේ උසාසන සුඛෝපභෝගී ආසන ඒවල ඉන්න පා කියලා කියන්නේ. අත්‍තරම් බැලුවම ආසනක් නැහැ නේ කොහෙද ආසන කියන්නේ?
ඇයි එහෙම කිව්වේ බුදුහාමුදුර?
ඒක ආනෝන බුදුහාමුදුර
ඒක කිව්වේ ඒක මම දන්න හැටියට ඒක කිව්වේ ඒ කාලේ මේ ඒ බ්‍රාහ්මණෙයි අනික් අය එක එක කුලවල අය හිටියනේ. ඒ ලොකු කුල අයට විතරයි ඉඳ ගන්න පුළුවන්. අනික් අය බිම ඉඳ ගන්න ඕනනේ. එතකොට ඒ පන්සල් වලට ආපුවාම බුදුහාමුදුරුවන්ට ආපුවාම එහෙම වෙනසක් නැහැ. කාටත් එකයි කියලා. ඒකටයි. ඒකයි එහෙම කරේ. නැත්තම් අර උසස් අය ගිහිල්ලා ලොකු ආසන ගින තියාගන්නවනේ. ඒක නැති කරන්න. ඒ වෙනස්කම නැති කරන්න. එතන සමානයි කියන්නේ සේරම. බුදුහාමුදුර ඉස්සරහට සේරම සමානයි. ඒකයි.
ඔව් එතකොට දැන් අපේ කාලේදී මේ ඒ සිල්පදයේ අපිට ධර්ම මාර්ගයේ මේ නිවන් මාර්ගයේ යරවණන් ඉතින් වැදගත්කමක් නැහැ කියලා ඉතින් අපිට අයින් කරන්න වෙනවා
නේද? අයින් කරන්න නෙවෙයි ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? දැන් මේ කාලේ ඒ වගේ කුල ભેදේ නැහැනේ දැන්. ඒ කාලේ කුලේ නිසානේ ඇවිද දැන් මේ බ්‍රාහ්මණයෙම ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන වෙනම උඩින් තනක ඉන්නනේ. අනික් අයට ඉහෙලින් අනික් අයට පන්සලට එන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙනස් කරන් තිබුණානේ. ඒව කරන්න බෑ. දුහම් දුවින තන ඔක්කොම එකයි. සේරම ඉඳ ගන්න ඕන බිම.
ඒක ඔව් දැන් කමල් අපි දැන් අවබෝධයෙන් යුතුව මේ
ඉන්දියාවේ මිනිස්සු බිම ඉඳ ගන්නවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඒගොල්ලන් සේරම ඉඳගන්නේ බිම මේ ඔය මොකක්ද ඒකට කියන්නේ මේ ධර්මන්නේ ගොතල ඔක්කොටම පුළුවන් ඉඳ ගන්න නේ. අපිට තමයි ඒ බැරි. අපි ඉඳගත්තේ නෑනේ පොඩි කාලේ ඉඳලා. ඒකයි. ඉතින් ඒ ඔය කොයි එකේ ඉඳගත්තත් ප්‍රශ්නයක් නෑ. ඒකේ එකම වෙනසක් නෑ.
නෑ ඔව් මම කියන්න මේ හිතන්නේ මෙහෙම දැන් මේ වගේ වතරම මේ අපි කට්ටි කතා කරාට සාමාන්‍යයෙන් එළියේ කතා කරන එක හරි භයානකයි. මේ දැන් අටසිල් සමාදන් වෙනවා කියලා උච්චාසන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපේ සිල්පදය ගන්න එක මේ නිවන් මාර්ගය යන්න නම් දැන් මේ කාලේ හැටියට කිසිම වැදගත්කමක් නැහැ කියලා මට හිතෙන්නේ. මේ අපි අද කතා කරමු.
ඒක නිවන් මාර්ගයට කිසි ප්‍රශ්නයක් නෑ ඒකේ.
ඔය කියන්නේ ඒ ඒ ඒ සිල්පද සමාදන් වෙන එකේ අදහසක් නෑ.
දෙනදී එකක් අඩු කරන්න පුළුවන්. හතක් කරගත්ත හැකි දැන්. නේද?
අතනේ තවත් අඩු කරන්න පුළුවන්
අතට මං හිතන්නේ. නෑ මං හිතන්නේ නේද නිකන් පන්සලට ගිහින් ඉඳගෙන ඉන්න ඕන. දේනලා ඉඳගෙන ඉඳලා එන්න. ඒතර හරි. සිල් ගන්න.
ඔය ඔය එක තැනක් තියෙනවා අර සාමුදුරු කෙනෙකුට ඉනේ නීති රකින්න බෑ කියලා සිවුරු ඇරලා යන්න හැදුවනේ. අත උච්චර නීති ගොඩක් මේ රකින්න බෑ කියලා.
ඔව් ඒක
ඒකට මොකද්ද බුදුරජාණන් වහන්සේ
එකක් රකින්න කිව්වනේ මේ
ඔව් එකක්
අන්නහත්
හිත හිතරක් බලාගෙන හිත රකින්න
පුළුවන් රකින්න පුළුවන්ද අවවාම එකක් නම් පුළුවන් කිව්වා
ඒක වැඩක්ද කියලා කිව්වා ඊට පස්සේ නේ හරි ඉතරද කිව්වනේ නැති ඒක දෙකක් තිබුණේ බුදුහාමුදුරු හිටියන්නේ මේ ඒ වගේ කෙලින්ම මේ නියම විදිහට කවුන්ටර් හොන් දෙන්න වෙනකිට
දැන් නෑ ඉතින් අදත් ඒක ගන්න පුළුවන් ඔය දැන් ඔයගොල්ලෝ කතා කරන ඔක්කොම තියෙන්නේ ඒකයි දැන් කම නෙමෙයි කවුද වසන්ත කියන මට්ටමේ භාවනාව කරනවා නම් හරිද ඒක තමයි හිතරක ගන්නවා කියන එක ඒක කරන කෙනාට සිල්පද වැදගත් තමයි නෑ මොකද ඒකෙන් එන දැක්ම තුලින් අනිවාර්යෙන් සීලය රැකෙනවා. කැඩුවත් එයා දන්න.
ඔව් මුළු
තැනම කියනවන පිහිටියේ නැහැ කියන.
මංචාවක් බොරුවක් කියන්නේ නැත්තම් අයි වගේ ඒ බොරුවක් කියෙන්නේ නැත්තම් දැන් ඒව ලොකු දේවල් නේ. දැන් හොඳටම දන්නවා දැන් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. සතියක් මැරෙන්නේ නැහැ. අනික වැරදි කෙරෙන්නේ නැහැ. ඉතින් ඒව දන්නවා හොඳටම. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ වගේ.
ඒක නෙමෙයි දැන් සීලේ කැඩෙන්නේ නැත්නම් කොහොමවත් ප්‍රශ්නයක් නැහැ දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ සීල කැඩෙන
හින්දානේ
නැත්නම් හරි බැරි වෙලා කියන්නේ සීලයක් කැඩෙන්න ඉඩ තියෙනවා ඒක තමයි සාමාන්‍ය කෙනාගේ තත්ත්වය නැත්නම් ඔය සීල සමාදයානයක් ගැනවත් කතා කරන්න දෙයක් නැහැ නේ මේ හරියටම සීලේ කැඩෙන්නේ නැතුවම රකිනවා නම් ඉතින් සමාදන් වෙන්න අවශ්‍යත් නැහැ නේ කැඩෙන හින්ද තමයි ආයෙ සමාදන් වෙන්නේ. ඒ පැත්තෙන් බැලුවොත්. ඒ මොකද දැන් අපි ඒ දැන් වසන්ත කියනා වගේ හැමතිස්සෙම සිහියෙන් ඉන්න බෑනේ. නිතරම අපි ආයතන භාවනාවෙන් හිටියෝ. මේ හිතෙන් හදපු එකනේ එළියේ තිබ්බේ කියන මත්තමේ මනස පවත්වගෙන ගියොත් එතනින් මෙහා සීලේ විතරක් නෙමෙයි භාවනාවවත් වැඩගත් වෙන්නේ. කිදකම අවශ්‍ය නැහැ. මොකද ඔතෙන්ට එන්නයි ඔය දෙකම කරන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ අරක අපිට හැම තිස්සෙන්න ඔකේ සිහිනවන පිහිටන්න බෑනේ.
ඇත්තටත්
ඔතට සිහිනවන පිහිටන්න නැති වෙලාවක, ඒ කියන්නේ භාවනාවක් කෙරෙන්නේ නැති වෙලාවක මේ වැරදි වෙන්න ඉඩ තියෙනවා.
ඩෙඩිකේටඩ් අවර් එකක් නැත්නම් ඩෙඩිකේටඩ් දවසක් එහෙම සිල් ගන්න එක ඒක හොඳයි. ඒක මේ මොකද එදාට ඒක වෙන් කරනවානේ.
ඔව් දැන් ඕගොල්ලෝ මම කක් ඇහුවේ රමාතර තිබුණ සාකච්ඡාව ඇහුවා දාන්තිමට ඒකේ. ඉතින් ටික. ඒකේ ඔය සීලය ගැන කතා කරනවා.
හ්ම්? ඔව්.
ඔය වගේම ටිකක් කතා කරලා මං අන්තිමට කියනවා හැබැයි මේ ටික කතා නොකර නම් හොඳයි කියලා.
ඇයි?
අනේ ඒක තමයි උතර වැදගත්ම ටික. දැන් කමල් මේ ටික අහලා තිබුණට අර මුලින් පටන් ගත්ත විදිහට කතා කරන්නේ නැහැ. මොකද අපි ඒ දැන් අපි සමහර විට කියනවා මේ කමල් දෙවියෝ සෝවාන් නම් මොකක්ද කතාවක්? එතකොට එතන මං කියනවා අර සෝවාන් වෙනකන් සීලය කියන්නේ සීලබ්බත පරාමාසයක් කියලා.
ඔව් ඒක තමයි. සීලබ්බත පරාමාසය. ආර්යකාන්ත සීලයක් ඉන්නේ එතක.
හැබැයි ඒක කියන්න හැමතැනටම ඔක කියන්න හොඳ නැහැ.
ඔව්.
ඒකයි මං කියන්නේ මේක නොකිය හිටියනම් හොඳයි කියලා.
ඒක නොකිය හිටියේ මමත් මේ මේ
නෑ අර මුලින්ම ඒ මත්තමෙන් කියන්න යන්න හොඳ නෑ. ඒක දැන් අපිට මගෙත් මේ මේ මට ඒක කිව්වට පස්සේ තේරුණා ඒක නොකිය හිටියනම් හොඳයි කියලා. මොකද ඔය එක එක්කෙනා තේරුම් ගන්න විදි වෙනවා. අපි බොහොම ගැඹුරින් කතා කරන ඒවා සමහරුන්ට ඒක ඉච්චර කියන්නේ ගෝචර වෙන්නේ නැහැ. එමත් තමයි තමයි මනස දියුණු වෙලා නැත්තම්. එතකොට ඕක වැරදියට ගන්නවා.
ඔය දැන් හරියටම හරි ඔයාල කිව්වාගේම අපි ඔක එක්කෙනෙකුට කියන්නේ කියලා ඒක එහෙනම් ඔයා කියන්නේ සිලිපාද අන්නේ වෙනවා නිකන්. ඒකපර හරි බහනක ඒක දැන් ඔය සරත් දන්නවා සරත් කිව්වේ ඒකයි දයාසරත් සම්ද කිව්වේ හරි කල්පනාගෙන කතා කරන්න ඕනේ අපි අපි කතා කරන්න පුළුවන් හොඳට. උසහව නව තරහ වෙන්නේ නෝ මේක තරහ නෙමෙයි ගැටන වෙනවා. ඒක අපි ඒකවල හරි මිත්‍යා දෘෂ්ටික කිය කතාවල් ඒකද වෙනවා අපි දර්ශන කියන්නේ.
ඔව් ඔව් ඒ හින්දා ඔය සම්මතේ තියෙන ඒවත් එක්ක කතා කරද්දී හරි පරිස්සම් වෙන්න. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා ඇත්තම වුණත් හැමතැනම කියන්න එපා කියලා. සුදුසු අවස්ථාවේ විතරයි ඒ කියන දේ කියන්න ඕනේ. නැත්තම් ඒකෙන් ලොකු වැරද්දක් වෙනවා ඇත්ත කියන්න ගිහිනුත්.
මේ දැන් වසන්ත ඇහුවේ අද ඒ දේශනාව ඇහුවද කියලානේ. වසන්ත මුල හරි ඇහුවේ නෑනේ. ඇහුවේ නෑ නේද?
කියපු දේවල් ගොඩක් තිබුණා. එකක් අපේ නේද සරත් මේ මේ අහපු ප්‍රශ්නේ හරි වැදගත්. අර උච්චාසයන මහාසයන කතාව ඒකට කමල් දීපු උත්තරේ මං හිතනවා හරියටම හරි කියලා. මොකද ඒ කාලේ දැඩිව තිබුණා ඒ කුල බේදේ. ඒ හින්දා දැන් අර පහත් කුලවල අය බිම ඉන්නවා උසස් අය උඩ වාඩි වෙනවා. එතකොට ඒක මේ ආර්යකාන්ත සීලයට කොහෙත්ම අදාළ නැහැ. ඒකට විරුද්ධයි. හරි. එතකොට මේ මේ සිල් සමාදන් වෙන දවසේවත් එහෙම ඉන්න එපා කියන අදහසින් බුදුහාමුදුරුවෝ ඒක පැනෙවා ඉන්න පුළුවන්. අතන ඒ උස්සාසනයි ළඟට මහාසයන කියනකොට එන්නේ සිංහාසන වගේ වරජ්‍යවරු එහෙම ඉන්නේ ඒ වගේනේ. එතකොට අන්නේ දෙකොටස අයින් කරන්න දාපු එකක් කියන පැත්තෙන් ඉතින් ඒවා කතා කරද්දී අනිත් තත් හැබැයි ඔළුවේ තියා ගන්න ඕන මේක අපේ එක මතයක්. ඒක නැහැ ඉතින් ධර්මයට ගැළපෙන සාධාරණ වගේ කියලා ගන්න පුළුවන්. ඒතර ඒක අපේ අදහසක් විතරයි කියන එකත් මතක තියාගෙන ගන්න ඕන. ඉතින් මේ මේ මං හිතන්නේ මාතරේක බං මේක ඩිලීට් කරන්න කියලාත් කෙනෙක් කිව්වා මං. හැබැයි මං මට ඕක එඩිට් කරන්න වෙලාවක් නැති හින්දා මං එහෙමම දාලා දැම්මා. එකයි මං ඒක ඇහුවද ඇහුවේ
මං ඒක ඇහුවා
ඔව් ඒකෙදි මං හිතන්නේ මන්ට කියවෙනවා මේ ඉස්සර මට අර පොඩි කාලේ ඉඳන් තිබුණ ප්‍රශ්නයක් උච්චාසයන මහාසයන කියලා. දැන් හාමුදුරුවෝ අනිත් අයයි මේ සිල් ගන්න එන අයට කියනවා උඩ වාඩි ඉන්න එපා කියලා. හැබැයි හාමුදුරුවෝ උඩ වාඩිලා ඉන්නවා හොඳට. මට පොඩි කාලෙම මගේ හිතේ වැඩ කරපු ප්‍රශ්නයක්. දැන් හාමුදුරුවෝ අපිට වඩා මේ හැමදාම කෝටියක් සංවර සීලයක් ගගා කියනවා මේ මෙච්චර රකින්නවයි කියලා. එහෙනම් දැන් හාමුදුරුවෝ මේ සීල රකින්නේ නැහැනේ. අපි මේ එක දවසකට රකින්න එකයි. ඉතින් මෙතන මොකක් හරි වැරද්දක් තියෙන්න ඕනේ. එක්කෝ දැන් බණ කියන වෙලාවට විතරක් හිටියනම් ඒක සාධාරණයි ධර්මාසනය උසස් වෙන්න ඕන හින්දා. මේ බණ නොකියන වෙලාවටත් පුතු වෙන වාඩිලා ඉන්නේ. ඒකයි ඒ සම්මතෙත් එක්ක අනේ ඉවහ ප්‍රිය හොඳට කල්පනාවෙන් තේරුම් ගන්නවා. ආරේකාන්ත සීලෙයි සාමාන්‍ය පිළිගත් සීලෙයි අතර වෙනසක් තියෙනවා කියන එකනේ මම මුලින්ම කිව්වේ. සීලෙ රැකෙන්නේ ඇයි මොකක්ද කියලා අවබෝධි ඇති වුණොත් විතරයි ආර්යකාන්ත සීලයක් වෙන්නේ. ඒ කියන්නේ නිවන පිණිස පවතින සීලයක් වෙන්නේ. නිකම්ම අපි සීල් පදේ විතරක් අරගෙන ඕකෙන් මේක මනින්න ගියොත් එහෙම ඒක ආර්යකාන්ත සීලෙ වෙන්නේ එතකොට ওই ප්‍රශ්න ඔක්කොම ඉන්නේ සිල්පදේ විතරක් කරගෙන මේක මොකද්ද කියලා තර්ක කර කර ඉන්නවා. එතකොට එක එක විදිහට එක එක්කෙනා ඒක තේරුම් ගන්න පුළුවන්. මේ කරණිවන පිණිස පවතින්නේ කොහොමද කියන එක තේරුම් ගත්ත කෙනාට ওই ප්‍රශ්න ඉන්නේ. එනිසායි මං කිව්වේ දැන් ඔය දැන් ඔයගොල්ලෝ එක එක්කෙනා එක්ක කතා කරන්න ගියාන් දැන් වසන්තර මුලින් කිව්වේ ඒක හරියටම හරි දැන් ඔය ආසපුවකට වගේ ගියාම ඉතින් මේ නීති ගොඩක් තියෙන්නේ. එතකොට මේ මේ Tamanට හරියට ඉන්න බෑ මේක එක්කෙනාගේ නීති හින්දා. එතකොට එතන ඒකේ අඩුවක් තියනවා කියලා ඒ වැටහෙන්නේ ඊට හැට දකින්නකොට නුවණ තියෙන කෙනාට. නුවණ නැති කෙනා අරකම මේ දෘෂ්ටියක් කරගෙන දාගෙන ඒ විදිහට හිටියහම තමයි නිවන් අවබෝධ වෙන්නේ වගේ අදහසක් ඔළුවට දාගන්න. ඒත් මේ මේ විදිහට තාලෙට සාදු කිව්වොත් විතරයි නිවන් ලැබෙන්නේ. නැත්නම් ඔක කතා කරන්න ගියත් ඉතින් ඒක එක ඕනේ නැති වගේ කියවෙනවා. ඒකයි මම මේ වැඩි ඒක මේ ගන්න නැත්තේ. අපි තේරුම් ගන්න ඕන මේ නිවන් මාර්ගයේ මොකද්ද නිවන පිරස පවතින්නේ මොකද්ද කියන එක Taman තේරුම් අරන්. හැබැයි අරවයි දැඩිව ඉන්න ඇයට ඒවා කියනවා නම් බොහොම පරිස්සමින් ඒගොල්ලන්ගේ හිත රිදෙන් නැති වෙන්න ඒකේ නුවණ අවබෝධ වෙන විදිහට හිමින් හිමින් තේරුම් කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් මේ අර කියන්න ගිය කෙනා මිත්‍යා දෘෂ්ටිකයක් වෙලා ඒගොල්ලෝ අර අහ ගන්න ඕන ටික අහන්නෙත් නැහැ. එහෙම එහෙම වෙලා තියෙනවා ගොඩක් අයට මේ හරි දෙය කියන්න ගිහිල්ලා අනිත් අය පන්නනවා එයා මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා. ඕක වෙන්නේ අපි අපි කියන්න කලින් කල්පනා කරන්නේ නැති කමවයි කියලා එක තමයි මේ දැන් කියන්න හැදී. දැන් අර අතනත් මටත් ඉතින් නිකන් ඉන්න බෑ සමහර වෙලාවට ඕවා කියවෙනවා. කිව්වට ඊට පස්සේ තේරෙනවා මේක අපරාධේ කිව්වේ මේක නොකිය හිටියනම් හොඳයි කියලා. ඒවා අපි දැනගෙන පරිස්සම් වෙන්න ඕන.
දැන් සාල්ලා මේ රවි අතරම එහෙමයි වෙන්නේ. ඉතින් අර ඔයා කියන කතාව ඇස්ත අපිට හරි අමාරුයි මේකේ. දැන් අද මම මේ අර අන්තිම ටික දැන් ඔය අබ්‍රහ්මචාරියා කියන එක බ්‍රහ්මචාරී කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. පොඩ්ඩක් ඒක පොඩ්ඩක් කියලා දෙනවා. එකක් බුදුහාමුදුරුවෝ දෙන්නේ කියන බ්‍රහ්මචාරී.
ඔය පැත්තෙන් කියන්න හිටියේ වසන්ත කියපු එක හරි. මොකද මේ ආම ආමය කියනකොට ඇත්තටම පංචකාමයේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය පහම පිනවන්න තියෙන ආශාව තමයි එන්නේ ඒකේ. මේ කාම ලෝකෙට අයිති. ඉතින් ඒ ඉන්ද්‍රිය සංවර සීලෙ පැත්තෙන් බලනකොට මේ කාම ලෝකෙට අහු නොවි ඉන්නනම් අපිට ආයතන පහ ගැනම සිහිනුවන පිහිටන්න වෙනවා. මේ ඇහෙන් දැක්කත් මේ හිතෙන් හදලා නේලියෙන් තිබ්බි. කනෙන් ඇහුවත් හිතෙන් හදලා නේලියෙන් තිබ්බි. අන්න ඔය සිහිනුවන පිහිටනකොට තමයි ඇත්තටම ආයතන සංවර සීලයට එන්නේ. එතකොට තමයි ඔය ඒ කාමයන්ගෙන් වෙන්ව කියන මට්ටමට එන්න පුළුවන් වෙන්නේ. එතන අර ගැඹුරින් ගන්නකොට මේ කාම ලෝකය කියනකොට ඉන්ද්‍රිය පහ පිනවන්න තියෙන කැමැත්ත පැත්තෙන් තේරුම ගන්න වෙනවා. එතකොට අර සාමාන්‍ය කියන මට්ටමෙන් එහාට යනවා. ඒක නේද වසන්ත කියන්න හැදුවේ?
ඔව් ඒක තමයි. මොකද දැන් කාමීසු විචාචාරය කොහොම මිනිස්සු හිතන්නේ මේ නිකන් මේ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. නිකන් කාම කන පංච කාමයෙන්ම ගැන හිතන්නේ නැහැ. නිකන් ඒ කියන්නේ අසුක දක්න රූප කනට හැෙන ශබ්ද ඒ කියන්නේ පහ ගැනම අවධානයෙන් ඉන්නකොට අත අර අරක විතරක් දැන් අපි හිතන්නේ දැන් කාම දැන් කාමේ වර්ධව හැදෙන්නේපා. ඒක නිසා අපි මොකම තරණ වෙන්නේ නැහැ. ඉතිහාස හැදෙන්නේ නැහැ. එදාට කරන්නේ නැහැ. එහෙම ඉන්නවා. එහෙම කරන්නේ. ඊට පස්සේ දැන් ඊට අරසිල් ගත්තාම කියනවා අර විදිහට මෙහෙම ඉන්න දැන් ඒකට රැට අරසිල් සමාදන් ඉන්න ඉතින් බොහෝම ලොකුට කියනවා කිරි කිරි දැන් එක දවසක් අපි ඉතිරා ඉන්නකොට දැන් කිරි දාන්න පාස්. ඒ ප්ලේන් විතර බොනකොට කිරි ආහාරයක් කිරි දාන එකත් ඒක සීල් සීලේ අට සීලේ කැඩෙනවා. ගහා කියලා කිව්වම. ඒ හරි. ඉතින් ওই වගේ. ඉතින් ඒක තමයි මම මීන් කරේ. මොකද දැන් අරහා ඒක ඒ වගේ සීලය අර සීලබ්බත පරාමාසය කරගත්තාම වෙන්නේ ඒකෙන් ගන්න හරි බයට වගේ බයට නෙමෙයි මේ අර තේරුම් අරගත්තාම දැන් උදාහරණයක් ගත්තොත් මම drive කරගෙන යනකොට බබා කොයිද නෝ කට් ඔෆ් කරා මම දන්නේ වාහනේ ඊට පස්සේ මම ඉතින් මම ගිහින් ඊට පස්සේ කොහොම හරි වෙලා දැන් මම ඕතේක මම පොඩ්ඩක් බැලුවා ඉතින් කවුද මේ කියන්නේ කෙල්ලෙක් ඉතින් ඊට පස්සේ මෙයා මගේ පිටිපස්සට ඇවිල්ලා මේ වෙලා මම නිකන් මෙහෙම බැලුවා විතරයි මම මොකෝත් කරේ නැහැ තරණ ලැබිලා මෙන්න වීඩියෝ පාස් කරලා බැන්න ඉතින් මම හැබැයි වෙනදා මම බයනවා අඟිලි උස්සනවා මොකෝත් නැහැ මම අර වාගෙන ඉඳලා මම කරා කරා මෙතරින්නේ නැති දෙයක් නේ ඔන්නෝම කීතයි මම ඒක ගෑන්න මම කිය මට කිසි ප්‍රශ්නයක් නැහැ මම කියන්නේ ඉතින් අර ධර්මයේ කොච්චර ಉಪකාරී වෙනවද කියලා නැත්නම් මං අබ්බකට සරින්නේ මමවත් බනිනවා එන මොකක් හරි කරලා ඉතින් කිසි වැඩක් නැහැ ඉතින් ඉතින් අනිත් වගේ ඉතින් මම හිතනවා ඒ වගේ වලින් ඉතින් හරියට තේරුම් අරගෙන ඒක ඒක ප්‍රැක්ටිකලි යූස් කරන්න උත්සාහ ගත්තොත් මේ මේක අපේ මාර්ගේ ඉන්නයි කියලා මට හිතෙන්නේ හැම වෙලේම
ඔතන වසන්ත මෙහෙමයි වසන්ත අපි ඔයා හිතුවට දැන් එතන මේ ඔයා මුකුත් කරේ නැහැ ගෑනුලමයා ගියා කියලා ගිහිල්ලා නැහැ ඔයාගේ හිතේ තාම තියෙනවා ඒක නේ අය කියන්නේ ඒ ගියා නම් ඉතින් යවන්න ඕනේ
ඔව් ඒ තරම් ඉතින් මම මේ ප්‍රශ්න මතුම් වෙලා නැහැ නම් මං කිව්වේ ඒකයි හැබැයි මට ඉවලාවේ ඒක පාලනය කරගෙන මම අර විදිහට හිතන්න පුරුදු වෙච්ච එක මේ දහම් මින් අපි ඉගෙන ගත්ත දේවල් මේ ටික දැනගෙන ගන්න හින්දා නේම කලේ මම මම මේ ඉස්සෙල්ල නම් මම කරන්නේ නැහැ නේ ඒකයි ඉතින් මං හිතුවේ ඉතින් මට මම මතක තියෙනවා නේ අපි දැන් මේ ටික ඒකනේ කියන්නේ අපි තාම ඉතින් මාර්ගේ වැඩ
නැහැ ඔව් ඒකේ ප්‍රෝග්‍රෙස් එකක් තියෙනවා කියන එක පේනවනේ ඒක තමයි වැදගත්
වෙන්නේ ඒකේ ප්‍රෝග්‍රෙස් එක ඒක කොරට යන්න බෑ මට නමුත් අර මුල හරිය මට ටග් ගාලා නැත්නම් මමත් මොකක් හරි කරනවා මමත් බය නෑ කෑ ගාලා මම අඟිලි අසවය උස්සනවා මම ඉස්සරලා තියනවා අනම් දැන් නෑ ඒක කරේ නෑ කියලා ටග් ගාලා මම ඒක ඉවත් කරා ඉතින් අන්න ඒක කියන්නේ මං හිතන්නේ දැන් අකුසලයක් මොකක් හරි දෙයක් වැරද්දක් කරන්න එනකොට ඒක වල ටග් ගාලා ඇහැට රූපයක් පේනකොටම කියලා දැන් එහෙම ටග් ගාලා නැත්නම් දැන් මොදොර රහ කෑමක් මෙහෙම දකින්නකොට මම හදාගන්නවා හිතද හා ඉතින් ඒ කියන්නේ අභිනන්දති අභිවදති අද ඒක තව හොය හොයා දුවන්න මම ඉතින් අන්නේ එහෙම හිතා හිතනවා ඉතින් හිතන්නත් අඩතරම උත්සාහ කරනවා
තමයි මිහිලුවට කිව්වේ දැන් ඔතන අත්‍තරම ලාල් උනන තැනර අකුසල චිත්තන්ත පජානාති කියන්නේ අකුසල චිතක් ආවා කියලා දැනගන්න එකත් ලොකු දෙයක් නේ ඒක තමයි ඉතින් මාට කියලා මට නේද
ඒක තමයි දැන් සිහිය පිහිටන්න මතක් කරලා දෙනවා දැන් අපි බැරි වෙලාවත් අපි ওই වෙලාවේ ආයතන භාවනාවේ හිටියනම් ওই මට්ටමටවත් යන්නේ නැනේ නේද වසන්ත මට ඇහුණා වසන්ත කියන අර පුටු උච්චාසයන කියනකොට පුටුවක් කොහෙද තියෙන්නේ කියලා ඒක කියන්නේ ආයතන භාවනාවේ හිටියොත්
ඔව් දැන් පුටුවක් කියන්නේ අපි පුටුවක් හිතෙන් හදාගත්තා හදාගන්න ඒක ඒ ප්‍රඥප්තිය කියන්නේ පුටුව කියන්නේ ඒ හදාගත්ත පුටුවේ උඩ වාල්ලා ඉන්නවා කියන එක වැරදි කියන එකත් ඒකත් හදාගත්තා. හදාගන්න දැන් ඉතින්ම හදාගත්ත කොහොම ටික හදාගෙන අයියෝ මේ පිළේ කැඩුවා කියලා විතරක් ගන්න නේද? තුන් හතර පැත්තකට අහු වෙලා නිකන් දුක් වෙනවා. පුටු නෑ.
ඉතින් ඔය මට්ටම කියන්න පුළුවන් ඒ විලාවේ ආයතන භාවනාවෙන් හිටියොත් විතරයි. එහෙම නැති කෙනෙකුට ඕක කියලා හරියන්නේ නැහැ.
ඔනේ එහෙම හිතන හිතනවා දැන් මං දැන් මට මෙහෙම සමහරක් හිතනවා දැන් මම අනේ මම හිතනවා මම දැන් මේ සීලේ මේ පන්සලේ ඉන්නේ මම පොඩි මම කකුලේ අපා මේක නිසා මම වාඩි වෙලා ඉන්න අයියෝ ඉතින් මේක හොඳට දන්නේ නැහැ ඔය යටි ඉතින් ඕක හිතන ගත්තොත් එහෙම මම දැන් සීල මේක නම් සමාදන් නා නේද ඉතින් ඒකට වැඩක් තියනවාද සීලේ අන්න ඒකයි ඒක අප ආයතන අර විදිහට හිතන ගත්තාම මට ඒ වගේ හිතන්න කිසිම හේතුවක් නැහැ ඒ ඔක්කොම මේ සම්නාසන කියන මහත්තයා සුදු ඕන තැනක ඕන ඕන ආසනික වාඩි වෙන්න කියලා මම හරිම හොඳ හාමුදුරුවෝ ඉතින් ඒ හාමුදුරන්ට ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ මහත්තයා ඕන තැනක වාඩි වෙන්න කියලා ඉතින් මේ අපි ධර්මය කතා කරමු ධර්මයේ පැත්ත ඉතින් ඒක එතකොට මට පේනවා ඉතින් ඉන්න මේ පුතෝල වාඩිලා ඉන්න එකයි අරකද මේව කකුල් දිගාරනද කකුල් අකුලගෙන දින එරමිනියද අරමිනියද ඒව නෙමෙයි තියෙන්නේ මේක මේ සිද්ධාන්තයේ මතක කරගෙන ඉන්නවනම් හැමතිස්සෙම මේ මොකද වෙන්නේ කියලා එතනින් මම හිතන්නේ මේ තියෙන ඔක්කොම හරහා එනවා ටික සාල කියන ආර්යකාන්ත සීලයක තමයි ඉන්නේ කියලා මට හිතෙන්නේ කියලා හිතනවා මම දන්නේ නැහැ ඉතින් හරනම් කියන්න කොහොමද කියලා ඒක තවටිය හදාගන්න මේ රවි
ඔය කතාව තමයි මම මුලින් ඉඳන් කිව්වේ. දැන් අපි අපි හරියට සිහිය නුවණ ඇතුව ඉන්න වෙලාවට ඔය ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි. ඒකයි මම ඇහුවේ මේ මට නිකන් අර මුලින්ම මේ හිතාගන්නත් ලැබුණා. ඇයි ඔයගොල්ලෝ මේ මෙච්චර ගැන මේ සීලය ගැන කලබල වෙන්නේ කියලා කවුරු හරි මොනවා හරි කිව්වයි කියලා.
ඔකෝතම
බලන්න මම ඒක දානවා මේ චැට් එකේ සේරම ඒක අහන්න.
හැබැයි ඔය කියපු ටික නම් මට හිතුනේ ස්වාමීන් වහන්සේ ටිකක් ගැඹුරින් කතා කළා කියලා. අනිත් අය එකඟ වුණාද නැද්ද මන් දන්නේ
නැහැ. ඒක නරකක් කියන්නේ ඒ ඒ
දැන් ඔය අපි කතා කරපු ටිකම අර ගෲප් එකේ කියන්න ගියොත් මහා යුද්ධයක් වෙනවා. මොකද එක් එක්කලා ඉන්නේ එක එක මානසික මට්ටම්වල. නෑ ඒක උරු හරි තර්ක කරන්න ගනි. ඒ කියන්නේ එහෙනම් සීලය පාද කියලා ඔන්න ඕක අල්ලගෙන කතා කරනවා. දැන් තව කෙනෙක් භාවනාවයි පාද. ඒවා පානි මේවා එක එක මානසික මට්ටම්වලට තියෙන දේවල්. ඇත්තරයි. දැන් අපි මං කියන්නේ හැමතිස්සෙම දැන් ඕගොල්ලෝ මේ තමන්ට එන්න කලින් ඉස්සර අවුරුදු 3-4කට කලින් මේ කතාව ඇහුවනම් මොනව හිතෙයිද? මේගොල්ලෝ මහා මේ මිත්‍යා දෘෂ්ටිකය ගොඩක් කියලා කියයි. මේ සිගුරකින්නත් එපා වැඩක් නැහැ කියනවා. මේගොල්ලෝ ළඟ ධර්මයේ තියනවාද කියලා අහන්නේවත් නැහැ එතනින් එහාට. අයිම ටිකක් පස්සට ගිහිල්ලා හිතන්න තමන් ගැනම. ඒකට උත්තර තියෙනවා. මොකක්ද හිතුවේ
මම මේ දේශනාව දානවා චැට් එකේ සීරටම බලන්න අහන්න. එතකොට දැනගත්ත හැකි මොකද්ද කියලා. ඒක හොඳ දේශනාවක් හොඳ ලස්සනට කිව්වා. අත් වශයෙන් ඒක බුදුහාමුදුරන්ගේ தත්ත්වය තමයි කිව්වේ. ඒක ඒකේ තියෙන්නේ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවානේ බුදුහාමුදුරන්ගෙන් මේ ලෙවල් එක ඒක ගැන තමයි එයා කිව්වේ. ඒක උඩ තමයි මේ දේශනාව කෙරුණේ. ඒක වසන්ත අහලා බලන්නකෝ. එතකොට තේරෙන්නේ.
ඔකමයි මම අහන්න මම අහන්න. මොකද මට ඉතින් ඒක මම ප්‍රශ්නයක් කරගන්නේ. මම ඉතින් අර අවසානයේදී මේ සහභාගී ඒක මම විනාඩි 10 ඒ දවස් තමයි ඉන්ටර්නෙට් එක හරි ගියේ.
අනේ ඒක තමයි භාගයක් අහපු නිසා තමයි ඒක උනේ. ඔය මුලින්ද අහුවනම් මම
ඒක නෑ ඕක මේ ඔය කතා කරපු ටික හරි හොඳයි. දැන් මේ දැන් කතා කරපු ටික මම හිතන්නේ සාකච්ඡාවකට හොඳ දෙයක්. සීලය ගැන තියෙන ප්‍රශ්න. එතකොට මේ සීලය එතකොට Tamanthama තේරෙනවා දැන් මේක එක එක මානසික මට්ටම් වලට බලපාන දෙයක් නිසා කෝක ආයේ මතක් කළොත් අර වසන්ත කියන මට්ටමේ ආයතන භාවනාවේ ඉන්න කෙනාට අපි මේ හිතෙන් හදලා එළියෙන් තියනවා කියන ඒ මට්ටමේ මනස පවත්වන කෙනාට ඕකේ කිසිම අදාළත්වයක් නැහැ සීලයක් අවශ්‍යද නැද්ද කියන එක. ඔක හරියට අර තව ටික කාලයක් යනකොට මේ සක්කාය දිට්ඨිය කැඩුනද නැද්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒක අදාළත්වයක් නැහැ. අසන්තට කියෙව්වේ අපි දැන් මොන මාර්ගඵලයේ ඉන්නවද අපි දන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. දන්නේ නැහැ නේ. සරහත් වලකට දෙයක් වෙන්න බලුවා.
ඒක ඉතින් ඇස් දෙක අරගෙන වාගන්න කියලා මම දන්නේ නැහැ. මම අර ඉන්දියස් දිහා බලා කර මම ඉතින් හිතනවා. ඉතින් ඒකද ඇස් දෙක වහගත්තොත් ඉන්නේ හුඟක් කරනවානේ අර එක එක මනෝවිතර්ක. ඊට වඩා මට මේක හොඳයි. මේ මොකක් හරි අල්ලගත්තාම සතිස්ෆයිඩ් වෙන හැට නැද්ද ඉන්නේ දුනෝ. ඉතින් ඊට පස්සේ මේ ලේන කියලා. ඉතින් ඔන්නෝ අර හිතනවා. ඉතින් ඒක ඉතින් මට එහෙම ඉන්න පුළුවන් පැයක් විතර ඉන්න පුළුවන් බලන්න. ඒකත් මේ භාවනාව දැන් අපි
ඒක තමයි දැන් ඒක දැන් වාට පුළුවන් වුණාට ඇස් දෙක අරගෙන කොහෙත්ම හිත පොඩ්ඩක්වත් එකඟ කරගන්න මේ බැරි කෙනාට ඕක ගැන හිතා ගන්නවත් බැහැ. මෙයා කොහොමද මේ ඇස් අරගෙන කරන්නේ? අපිට මේ ඇස් බාගෙනවත් මේ හිත එකඟ කරගන්න බැරුව ඉන්නවා. මේ ඇස් අරගෙන භාවනා කරනවා කියන්නේ බොරුවක් නේ කියලා එහෙම හිතනවා ඒක එක්කෙනා. ඒ මත්තම් මේකයි මං කිව්වේ මානසික මත්තම්.
දැන් රවි වන මං කියන්න එක උදාහරණයක් උපමාවක්. දැන් ඊයේ පෙරේදී අපි මේ පැත්තට තරම් ගන්න වෙලාවට හරි විශාල හුලඟක්. මහා කියන්නේ ජීවල් නිකන් පෙරළෙන්න වගේ හුලඟක්. ඊටවල දැන් මම මේ බලනක කණ්ඩායම් දැන් උත්හිනවා මේ අල්ලපු අර ගෙදර වහලේ සිංගල්ස් නෑලා තියෙන උළු නෙමෙයි අර සිංගල්ස් කියලා තියෙන්නේ ඒවා ඒවා භාගයම ඒවා දිහිල්ල ගැලවිලා ඉතින් දැන් මම බලුවා ආ දැන් මේ ගේ ඉස්සෙල්ලා තියෙනම් හැමදේ දැන් ඔන්න ඔහම මට ආව හිතට දැන් හුල්ලඟ කියුවේ මොකද්ද ආ දැන් මේතන මේ ගියක් මම හදාගත්ත ගියක් දැන් මම මේක දිහා බලන ඔන්න ඔහම මම පැනද කිතර හිටියා භාවනා හුලඟ කියන එක දැන් ඊයේ අපි හදාගත්ත ඒක ඒ හුලඟ කියන එකත් අපි ප්‍රඥප්තියක් දාගත්ත හුලඟ නැත්නම් අපි දන්නේ නැහැ මොකද්ද මේ වුනේ ඉතින් එහෙම හිතලා ඉතින් ඒක මම හරවගත්ත මේ දැන් මෙතන තිබිච්ච මේ ගැප් කියලා මම දැන් මම මේ දුක කියන්න ඕනද ගිහිල්ලා නැත්නම් අන්න ඔහොම නිකන් ඊට පස්සේ ඒක රස්සන්නේ ඒ ජී ගැනම භාවනාවකට ආවා තාක් විතරවල ඉතින් ඒක හිත ප්‍රහෙලත් වෙන ප්‍රහෙලත් ගියේ නෑ මේ එතරම් ඒකෙම බැලුවා මේ අනිත් සංඥාව වලන්න පුළුවන් ගන්න. ඉතින් ඒක ඒක හොඳ කමටම මට ඒක.
ඔන්න ඕක තමයි ඉතින් පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ ඒක සාමාන්‍ය ජීවිතේට දැන් අපිට ඉස්සර නම් ඔය වගේ එකක් වුණත් ඕක අවුරුදු ගාණක් එක එක්කෙනාට කියන්න මේ මගේ අත්දැකීම. මෙහෙම දෙයක් වුණානේ. කියලා හරි වැදගත් දෙයක්නේ. දැන් සමහර විට ඒක ටික දවසක් යනකොට ඕක මතකත් නැහැ. දෙයක් වුණාද කියලා. ඒ කියන්නේ ඒක ඒ සිහිය පිහිටීමත් එක්ක එන එකක් ඒක. ඉස්සර මහ ලොකු වැදගත් දේවල් කියලා හිතපු ඒවා දැන් ටික ටික අර අභිනන්දති අභිවදති දෙක අඩු වෙනවා. ඒකෝක කතා කරන්නවත් දෙයක්ද ඉතින්.
රවීට මතකද මම කිව්වා මගේ අර ඇක්සිඩන්ට් එකක් කළා මගේ අර මට විදුලි තියනවා කියලා. මම වාසිය අයියෝ අයි මෙතන කරලා ටිකට ෆෝකස් කරලා භාවනා කරලා කියලා. ඔව් මම දවස් දෙකයි කළේ. දැන් මොකක් නැහැ. කිසිම දෙයක් නැහැ.
අන්න ඒක හොඳයි මේ අත්දැකීම මේ.
මොනවාරක් මම දැන් මතක් වෙන කියන්නේ.
මුල විස්තරෙත් එක්ක කියන්න මොකද්ද ඔයාගේ තියෙන අසනීපෙයි එකයි අනිත් අයට හොඳයි ඕක. හොඳ කමටහනක්
කියන. දැන් කියන්නද?
කියන්න කියන්න.
ඔයත් මම හිතව දන්නවත් ඒ සරත් දන්නවනේ අපිට මගේ කාර් එක ඉස්සෙන් දුන්නා. මගේ ලැප්ටොප්
එක කරක් කාලයකට කලින්ද
දැන් හරියටම ගිය අවුරුදු ජූලයි මාසේ පළවෙනිද මේ කැන්ඩ දෙකේ මේ හොලිඩේ එකට විශාල මොහොත් වැදුනා ඒ මුවා වැදිලා ඊට පස්සේ මේ කාර් එකකින් ගන්න දෙයක් නැහැ වාහනේ ඉස්සරහ චප්පු වෙලා ඔක්කොම හැබැයි තින් ඒගොල්ලෝ හැදුවා ඉතින් මමයි චන්ද්‍රිකයි දෙන්නම ඉතින් මේ මෙඩිකල් ට්‍රීට්මන්ට් ගන්නවා දිගට මම ඊට කලබලෙට ගියානේ ඉතින් මගේ මේ කකුලක් ඒ වෙලා ඒකින් පස්සේ හරි අමාරුයි දෙල්ල මෙලා තිබුණා ඉතින් කොහොම හරි ෆිසියෝതെරපි යනවා ඕක කරනවා ඉතින් ඒක එනවා යනවා දැන් කකුල තැරෙනවා දැන් ඇවිදින්න ඕන නිසා වොක් යනවා වොක් ගියාම ආපහු කකුල දෙන ඕම ඉන්නකොට තමයි වෙලා රවිද මං කිව්වා දැන් මට රවිද දැන් යන්නත් තියෙනවා මට මේ ෆිසියෝതെරපි කරා මං ගියා
ඒකට තමයි මං දැන් ගිය සතියේ හරි කලින් සතියේ හරි කිව්වා මං
ෆිසියෝതെරපි
වලට යන්න ඕන කියලා නේ ඒකට තමයි මං ඇහුවේ මොකද්ද ප්‍රශ්නේ මොකද්ද කියලා
ඔයාලා පස්සේ මං කියන එක. ඒකින් ඇයි මෙච්චර කල මේව දන්නව? ඇයි ඕක ගැන හිතලා උතන භාවනා කරලා තියෙන්නේ? මං හිතා කියලා මම ඇත්තටම භාවනා කරේ මම හිතේ පුතේ වඩලා කියන්නේ. ඉතින් මම කියන්නේ උඩට කියලා මොකද ඒ ඉන්න බෑන්නට නවාගන්න බෑන්නේ.
ඒක උච්ච.
ඊට පස්සේ පොඩ්ඩ තියනක් දැනම කාමරේක බුදුකයක් තියනවා. ඒකේ මං පොත්ත දාලා ඔය කරත් මම දැන් අපි විතර ඇවිල්ලා තියෙන භාවනා කරලා තියෙන අපරත්. ඉතින් මම කියන්නේ උඩට මං අර ඉස්සරහ මේ කාලේ පුතේ වාඩි වෙලා ඉඳගෙන මේ දැන් මේක විදිනවනේ ඕකට රිදිනවා එතන ෆෝකස් කර මේ රිදිල්ල කියන්නේ මම හදාගත්ත ඔහොම අර වා කියන දේ විදිහ වේදන ගියා ඉතින් ඕවා ගියා පැයක් විතර ඉඳලා ඉතින් පස්සේ මම ඉතින් කාලා දීලා මම වැඩ කරා දවස් දෙකයි කරේ දැන් මුකුත් විදින්නේ නැහැ මම දැන් මේ මුකුදුරේ මම මුකුත් ගෑවෙත් නැහැ ඉතින් මේක දැන් අවුරුදු නැ පොටිම මාස දැන් 10කට වැඩිනේ කාලේ දැන් ජූලි මාස පළවෙනි දා යනකොට දැන් අවුරුද්දක් ඊට පස්සේ මම මගේ මෙඩිකල් ට්‍රීට්මන්ට් වෙනස් කරගත්ත පොද්දා මට දැන් දැනෙන මේ ඉස්සරහින් පොරන්නේ කියලා දැන් හැමදාම අතුරු යන්න ඕනේ නැහැ. ඉතින්
දවස් දෙක තමයි ඔක තමයි ඔය
ඒ කොහොමද මේ වෙන්නේ? කොහොමද කියන්නේ මොකද?
ඒක තමයි ඔය ඉස්සර කමල්ලාගේ මෙඩිසින් වල ඉස්සර හොඳද දැන් නෙමෙයි. ඒවයි මේවයි තියෙන වෙනස.
ඔව්
අවුරුද්දක් ෆිසියෝതെරපි ගිහින් තාම රිදෙනවනේ ඔක
මම අල්ට්‍රාසවුන්ඩ් එකට ගියාම කිව්ව මොකුත් නැහැ කියලා. ඉතින් අල්ට්‍රාසවුන්ඩ් එකේ ඉන්න බල්ල කිව්ව මොකුත් නැහැ ටෙන්ඩන්සි මොකුත් නැලා නැහැ කියලා. ඉතින් මම මොනක් කරන්නේ?
දැන් ඒක දැන් ඔයා අවුරුද්දක් වෙයි ෆිසියෝതെරපි ගිහින්
කරා
දැන් මේ භාවනාව දවස් දෙකයිනේ කලේ.
තවස් දෙකයි කරේ මම හොඳට ફોકસ කරා ફોકસ කළා 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 ફોકસ කළා එහෙම කැඩි 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 එහෙම කළා එනවා යනවා රිද්දිල්ල එනවා යනවා යනවා මම චන්දිකාට කිව්වා එයා කිව්වා එහෙනම් ඉතින් ඊට තමයි එයාගේ මොකද දුර ඉදිරියවල මම කර කරන්න කියලා ඒක මම හැබැයි වාඩි වුණේ විමාත වාඩි වුණා වාඩි වෙන්න බැරි දෙන්නේ නැහැ දැන් මම දැන් මම ඉන්නේ පුටුවේ වාඩිලා කකුල් දෙක කරමින් ඉගතයි
වසන්ත වසන්ත ඔයා ඔයාගෙනම සම්පූර්ණ ෆුල් බොඩි එක ගැන ફોકસ කරොත් නැති වෙලාම යයි නේ
ඒක තමයි නේද මට ඒ මම දැන් කරන්න ඕනේ මම හරි ඉන්ට්‍රස්ට් එකක් ආවට ඒක කරලා ඒක දැන් ඒක ප්‍රතිඵලයක් මට දැන් මම දන්නේ නැහැ කොහොම හරි ලා මට කියනවා දැන් දැන් රිදෙන්නේ
ඔවා ඔවා හරියටම හරි අත්දකින්න පුළුවන් ඒවා මගේ හිටියා ඔය 34ක් ස්ප්ලිට් වුණා එක්කෙනෙක් මෙල්බර්න් වලයි දවස්වල දෙකක් මං හිතන්නේ ඔපරේෂන් කරලා හදලා තිබුණා ඉතුරු දෙක ටූරිස්ට් කියලා මොකද ප්ලේන් කිලර්ස් ගන්න තියෙන ඔක්කොම ටික දීලා ඊළඟට අර මොකද්ද වයිබ්‍රේට් වෙන මැෂින් එකක් කොන්දට හයි කරලා ඔක සාක්කුවේ තියනවා මේ ෆ්‍රීකන්සි එක අඩු වැඩි කරන්න මෙයාට ප්ලේන් එක වැඩි කරනකොට වැඩි කරනවා මම ටැග් ගහ හිටිය කෙනෙක් ඉතින් මේ නන්නඟට ඇවිල්ලා ඒ කාලේ නම් ඉතින් මේ මෙච්චර නෙමෙයි ඉතින් මම අර පොඩි මනාවද හීලින් ටිකක් විනාඩි 5ක විතර ඒවා ටිකක් කරලා ඊට පස්සේ එයාට කිව්වා ඔය වැඩේ හරියන්නේ නැහැ ඔයා එන්න ඕන භාවනාවට කියලා. පස්සේ එයා ආවා. ඇවිල්ලා ඒ ගෙදරක ඇවිල්ලා අපි කරද්දි මං කිව්වා එයාට පුටුවේ ඉඳන් කරන්න මේ දැන් දවස් 3ක් විතර මාත් එක්ක මේවා කළාට පස්සේ නෑ නෑ මටත් දිම වාඩි වෙන්න ඕන කියලා එයා වාඩි වුණා. ඊට පස්සේ රමණීය ගෝතාගෙන මේ මෛත්‍රී භාවනා කරලා ඉවර වුණ ගමන් මෙයා කිව්වා මේ අවුරුද්දකට පස්සේ බිම වාඩි වුණාමයි මේක හරි පුදුමයි කියලා. ඉතින් ඕවා මේ අත්දකින්න පුළුවන් දේවල්. අපිට සාමාන්‍ය මේ හිතා ගන්න බැරි දේවල්. ඒක තමයි දැන් මම මේ වසන්තට ට්‍රයි කරන්න කිව්වේ. නැහැ ඉතින් මේ ඒකේ සෑහෙන ප්‍රතිඵලයක් තියෙනවානේ.
ඔව් ඒක තියෙන හැබැයි මේ මෙඩිකල් ද කමඩ බෑ කියන්නේ ඔය මෙඩිකල් සම්බන්ධයෙන් මොකද්ද
කියලා? නෑ මම ඒවා කියලා ඒවා කතා කරලා දැන් අදාළ නෑ අර කමල් කියපු මට්ටමට ශරීරෙත් නැති කරගන්න මට්ටමට භාවනාව කරනවා නම් ඉතින් මේ තවත් දකින්න පුළුවන් වෙයි.
දැන් මම
ශරීරේ තියෙන හින්දානේ අපිට ලෙඩ තියෙන්නේ.
ඒක නම් ඇත්තෝ.
දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මටත් මම බිමිඳගෙන නැහැනේ කවදාවත්. මම ඉඳගන්න පරියන්කේ ඉඳගන්න කුඹුරක් දැරුවේ හිටියේ. එහෙම කළා පුරුදු වුණා මේ වේදනාවන් පස්සනාව කරලා හිටන් එක අඩු වෙලා ගියා. මේ අර මේ රවි අර 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 මේ අයිය එක ගැන අර මේ මේක බැලුවද?
නෑ ඒක නම් බලන්න බැරි වුණා.
ඒක බලන්න ඒක හරි ෂෝක ඒකේ පෙන්නනවා මේ අයිය එකේ මේ රිටිනාකට එන එන ඒකේ ගන්න ඉමේජ් එක හුඟක් ඉම්පර්ෆෙක්ට් කියලා හිටන්. හරි ඉම්පෝර්ට් නේ කියන්නේ ඇත්ත වශයෙන් මේ ඒක ඒක මේ ඔක්කොම ගන්න ඕනේ නැහැ ඒකේ අයිඩියා එකක් තියෙනවා හොඳ හුඟක් ඉම්පර්ෆෙක්ට් ඒ කියන්නේ පික්චර් එකක් එන්නේ නැහැ කියලා ඒ ඔක්කොම හදනවා කියලා ඒගොල්ලෝ කියනවා.
අර තමයි ප්‍රශ්නේ තියෙනවා හන්ද.
ඕකේ
ඕකේ අහන්න සරත්
රයි මේ වගේ අත්‍රම මේ දැන් ඔය කතා කරපේරත් මේක සම්බන්ධයි. අපි හිතමු දැන් ඔය භාවනා කරගෙන ඉන්නකොට උෂ්ම බලනවා එතකොට හුස්ම වැදෙනවා කියන්නේ පොට්ටබ්බ රූපයක්නේ. දැන් උතන අර වසන්ත කරන්නේ මොකක් හරි රූපයක් දිහා බලලා මේකේ අනිත්‍ය මේක හැදුන මෙහෙමයි මේකත් අනිත්‍යයි මමත් අනිත්‍යයි කියලා හිතේ විමසනවා. දැන් ඔය අර ආනාපාන වාගයක් කරනකොට අපිට දැනීමක් වෙනවනේ හුස්ම උඩට යනවා කියලා. ඒ යන දැනීම එනකොට විශේෂයෙන් මෙනෙහි කරන්න ඇත්තටම අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා. මොකද මේ ඒක දන්නවනේ අපි නේද? අර එතන අනිත් ඒක පොට්ටබ් රූපයක් මෙතන දැනෙනවා කියලා දැනගත්තහම මදිද කියලා. මගේ ප්‍රශ්නේ තේරුණාද දැන්නේ මේ රවිට?
ප්‍රශ්නේ අර වසන්ත කරනවා කියුවේ නම් ඕක නිවේයි මං හිතන්නේ. රූපය අනිත්‍යයි කියලා. මමත් අනිත්‍යයි රූපෙත් අනිත්‍යයි කියන එකෙන් අදහස් කළේ මොකද්ද?
මම එහෙම කිව්වේ නෑ. තාත් පොඩ්ඩක්
සරත් අදහස් කරන එක කියන්නකෝ වල.
නෑ දැන් වසන්ත කිව්වේ ගහක් දිහා බැලුවාම ඒ ගහ මේ ඒ ගහ කියලා මට එන අදහස මමම හදාගත් අදහයෙන් හදාගෙන එළියෙන් තියපු දෙයක් කියලා එක මෙනෙහි කරනවානේ. යම්කි දැන් අපි චක්කු රූපයක් ආපුවාම ඒ විදිහට හිතනවා. දැන් අපි භාවනා ආනාපාන කරනකොට අපි හුස්ම උඩට යනවා කියලා දැනගන්නවා. එහෙම නැත්නම් ශරීරයේ කොහේ හරි වේදනාවක් එනකොට අපි වේදනාව එතන තියෙනවා කියලා දැනගන්නවා. පොට්ටම් රූපයක් කියලා. එතකොට එතෙන් ඒක දැනගත්තාමම අපි මේ තියෙන දැනීම හින්දා ඒක මේ ඔටෝමැටිකලි එතන අනිත්‍ය මම නෙමෙයි කියන එනව නේද? නැත්නම් එතෙන්දී ඒක නවත්තලා මේ එතන
අනිත්‍ය කියලා අදහස් කරන්නේ මොකද්ද? ඒක අනිත්‍ය කියන්නේ. ඒක අනිත්‍ය කියලා හිතුවේ මොකද්ද?
දැන් අනිත්‍ය කියලා හිතුවේ දැන් යම්කිසි දැනීමක් එනවනම් හුස්ම ගැන දැනීම හරි වේදනාවක් ගැන දැනීම හරි ඒක අපි හිතෙන් හදාගත්තු දෙයක්. එළ හිතෙන් හදාගෙන හිත දැනගත්තු දෙයක්. ඒ ඇරෙන්නේ ඒක එහෙම ඒක ඒ වෙලාවේ ඒක මේ හිතෙන් හදාගෙන මම දැනගත්තු දෙයක් කියලා එක මෙනෙහි කරන්න අවශ්‍යද නැත්නම් ඒක ඔටෝමැටිකලි එනවා නේද කියලා මම මේ කල්පනා කරේ.
ඔය දැන් කකුල රිදෙනවා කියලා දැනෙනවා කියමුම හුස්ම දිහා බලා ඉන්නකොට. මට පොට්ටබ්බයක් දැනෙනවා නේද? එතන මොකද්ද ඒ අනිත්‍ය කියන්නේ?
ඔව් ඒක එතන මගේ ශරීර මට යම්කිසි දෙයක් එක දැනෙනවා. ඒක මගේ හිතට දැනුණු දෙයක්. ඒක එච්චරද මම කියලා මම විශේෂයෙන් ගත්ත දෙයක්ුත් නෙවෙයි. මගේ හිතට ඉබේ දැනෙන දෙයක් කියලා එතන මං මේ ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්නේ නැහැ නිකම්ම. ඒක වෙච්චයි. ඒ ඇරෙන්න විශේෂයෙන් හිතන්න ඕනද කියන එකයි මම මේ ඇහුවේ.
විශේෂයෙන් දැන් ඔකේ තියෙනවා සිහිය පිහිටනවායි නුවණ පිහිටනවායි කියලා දෙකක් තියෙනවා. දැන් එහෙම දැනුණා. ඉතින් ඒක දැනුණා කියලා දැනගත්තා. එතකොට සිහිය පිහිටියා නේද? කකුලේ මොකක් හරි තදවීමක් තියෙනවා නැත්නම් රිදීමක් තියෙනවා. ඔක හිත දැනගත්තා කියලා. ඒක තමයි ඒ සිහිය පිහිටපු හින්දා එහෙම දැනගත්තා. ඔතන නුවණ කියන්නේ මොකද්ද? ධමයක් අහලා තියෙනවනම් එහෙම නැත්නම් අපි අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ මොකද්ද?
මේ නුවණ පිටනවා කියන්නේ අර තින්න සංගති පස්සෝ කියන එක මේ බාහිර මෙහෙම පොට්ටබ් රූපය මෙහෙම මගේ ඇඟිට මෙහෙම තිබුණා මට එහෙම වේදනාවක් කියන හිතක් ආවා. එච්චරයි.
මොකද්ද තින්න සංගති පස්සෝ කියන්නේ? ಜಾති තුන මොනවාද ඔතන? දැන් කකුල රිදෙනවා දැනුණා කියන්නේ
ඔද බාහිර රූපයයි දැන් මෙතන ශරීරයයි. එතකොට ඒ ධනිස්සේ
පොළොවට වැදිලා කියමු.
ඔව්
කකුල පොළොවට වැදිලා තියෙනවා. අන්න එතන රිදෙනවා දැනෙනවා නේද? එතකොට මොකද්ද ಜಾති තුන මොනවාද?
ඔව් එතකොට ඒ පොළවයි තමන්ගේ ශරීරයයි මේ දැනීමයි ඇඟට තියෙන දැනීමයි එක ඉන්න හිතකුවත් ඇති වෙලා තියෙන ඉච්චරයි.
ඔව් පොළවයි කකුලයි හිතයි නේද?
ඔව් දැන් එතෙන්ද මගේ ප්‍රශ්නේ වුණේ. එතන පොළවයි කකුලයි හිතයි කියලා අපිට හිතන්නම ඕනද නැත්නම් ඒක ඉබේම තියෙනව නේද කියලා මම කල්පනා කරේ එතන.
හිතුවේ නැතත් ඒ තුන තියෙනවා. අපේ සිහිය පිහිටනකොටම ඒ ජාති තුන තියෙනවා කියලා දැනගන්නවානේ. ඒ තුන හින්දා ස්පර්ශයක් දැනුණා. ඒකද?
ඔව් ඒ තුන හින්දා ස්පර්ශයක් දැනුණා. ඉතින් දැන් එතනින් ඉතරයි කියලා මගේ ආයෙ ඒ ගැන මගේ අවධානයක් නෑ. ආයෙ හුස්මට යනවා. එහෙම නේද මේක වෙන්නේ? එහෙම නැතුව අර තින්න මෙතන බාහිර පොළවයි මගේ මේ ඇඟයි කියලා එතන ආයතන හැටියට වෙනමම හිතන්න අවශ්‍ය නැත්නම් මේ ස්පර්ශයක් ආවා, මේ තුන එකතුල ස්පර්ශයක් ආවා, එතන ඉවරයි කියලා යන එක නේද හරි කියලා මම මේ මගේ අහපු ප්‍රශ්නේ අතර.
ඔව්, එතකොට ඔය ජාති තුන මෙහෙම තිබුණා, ඒ තුනේ ස්පර්ශයක් වුණා. ඒක දැන් අමතකයි. ඔකෝහි තිබුණාවි නේද?
ඔව්, ඔච්චරයි. ඒක තිබුණා, ඒක ඉවරයි. එතන ඊට පස්සේ හයි උස්මට ගියා.
බලන්න කවුරු හරි ඉස්සර කරන්න බලන්න ඔක.
දැන් මොකද්ද කියලා මේ can you explain the whole thing again? මොකක්ද කියන්නේ කියලා
නෑ. ඔය තිබුණ ටික කිව්වා. යාත් දැනවන්න දැන් කකුල රිදෙනවා දැනෙනවා. දැනෙනකොට හරි කකුල පොළවේ ගැටිලා හිතෙන් රිදෙන බව දැනගත්තා. ඒක හරි ඉවරයි. ආයේ හුස්මට ආවා. දැන් එහෙන් බැලුවොත් ඇද්ද කියලා අහන්න නේද සර?
ඔව්, මගේ ප්‍රශ්නේ ඉස්සරයි. එතනම මේ කකුල මෙතන
බාහිරය බලන්න ඕනද නැත්නම් ඒක දැනගත්තා ඒක ඉවරයි කියලා හුස්මට ආවා.
ඔව්, මගේ ප්‍රශ්නේ ඒක තමයි.
එතන තියෙනවා කියන කෙනට නේද යම් කිසි දෙයක් තියෙනවා කියන තැන නේද එතකොට තියෙනවා.
ඔව්, ඒක තමයි. ජාති තුනක් ඇති වෙලා තියෙනානේ. කකුලක් තියෙනවා, පොළවක් තියෙනවා, ඒක දැනගත්තු හිතක් විදන වෙලාවේ ඇති වුණා නේද? ඒ ජාති තුන තියෙන බව දැනගත්තනේ නේද? හැබැයි එතනින් එහාට ගියේ නැහැ. ආයෙ හුස්මට ආවා. දැන් ওই ටික මං කියන්නේ සරත් සිහිය පිහිටීම හින්දා වෙන දෙයක්. ඒක හොඳයි, සිහිය පිහිටියා. දැන් ඔතන නුවණ පිහිටියද කියන එක තමයි අපි දහමක් අහලා දැනගත්තු දෙයක්. එතන යෙදුනද ඒ පැත්ත දැන් දන්න කෙනෙක් කියා දෙන්න බලන්න. ඊට වඩා වෙනස් විදිහකට බලන කෙනෙක්. මේ කරන එක ඇද්ද? ඔයගොල්ලෝ මේක මත කරන්නේ නැත්නම් අප් දෙයක් කරනවද මොකද්ද?
මේ වේදනාවක් හැදුනා නම් ඉතින් ඒකට ආයතනයක් තියෙනවනේ. ඒ ලැබුණා. එතකොට මනසින්නේ ඒක දැනගත්තේ. මනසින්නේ පෙන්වේ මේ කකුලක් තියෙනවා කියලා හිතා. ඒක පෙන්වන්න ඕනනේ.
හදාගත්තු දෙයක් නේද?
ඔව්, ඒක හිතෙන්නේ හැදෙන්නේ. හිතෙන්නේ අඳුනගත්තේ වේදනාවක් තියෙන කියලා. ඒ වේදනාව නිසා ඒ කකුලයි කකුලක් වෙන් කරලා පෙන්වේ මේ මනසින්නේ. අනේ ඒක පෙන්වන්න ඕනනේ. ඒක හිතේ හැදිච්ච වේදනාවක් කියලා. අතු කකුල්ටයි එකක් නෙමෙයි කියලා. හරිද?
සරත්ගෙන් තමයි අහන්න ඕන ඉතින්. සරත්ට තේරුණාද මොකද්ද මේ කමල් කිව්වේ? ඒක බැලුවත් හරි.
දැන් ඔයාලා මට ඔයාලට උනේ මොකද කියන්නේ ඉස්සරලා?
මෙහෙමයි. දැන් අපි හිතමු කකුලේ වේදනාවක් එනවා. එතකොට අපි දන්නවා මෙතන මේ පොළවේ කකුල මෙතන ගැටිලා මගේ හිතෙන් තමයි මේක මම හදාගෙන තියෙන්නේ.
ඒ ගැටෙන වෙලාවෙදි පොඩ්ඩක් ගැටෙන වෙලාවෙදි නැත්තම් පසුවද?
නැද වේදනාව දිගටම තියෙනවා. එතකොට
වේදනාව
අපිටම ගැටීම නෙවෙයි, අපිටම ඇඟේ මොකක් හරි පුංචි තැනක මේ කොණිතරා වගේ දැනෙනවා. දැන් මේක නැති වෙනවා. එතකොට මම දැනගන්නවා මේ මගේ මොකක් හරි හේතුවක් හින්දා ඒක ශරීරය ඇතුලේ හරි පිට හරි මොනවා හරි හින්දා යම් කිසි දැනීමක් ආවා. ඒක මං හිතෙන් දැනගත්තා. මේ එච්චරයි. ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ ගියා හුස්මට.
උස්මත් කියන්නේ මේ භාවනා කරනකොට ඒ කියන්නේ.
ඔව්, මම ආනාපාන සතිය කරගෙන ඉන්නකොට මම හුස්ම දිහා බල බල ඉන්න ඕන. උඩට මේ හුස්ම උඩට යනවා, යටට යනවා, හෙමින් හෙමින් යනවා. මම බල බල ඉන්නකොට ඉතින් ඒ හුස්ම බලන එකත් හුස්ම බලනවා විතර. බලනවා කියන්නේ මේක දන්නවා, මේක දැනීමක්. පොට්ටබ් රූපයක් මේ තියෙන්නේ. මම හිතෙන් දැනගන්නවා. ඒ ඉතින් හිතෙන් දැනගැනීම විතරක් ඇද්ද? ඒ දැනගන්නකොට ඔටෝමැටිකලි ඒක අපි මේ දන්න ධර්ම ඥානයේ ඉඳලා ඒ අපි දැන ගැනීම තුලම මේ අනිත් මේ ආයතන හින්දා මේ ඇති වෙන දෙයක් මේක ඉබේ ඇති වෙන දෙයක් කියන එක ඒක ඇතුලේ තියෙනවද නැත්නම් එතන මෙනෙහි කිරීමක් හිතෙන් කරන්නත් අවශ්‍යද කියන එක තමයි මගේ ප්‍රශ්නේ වුණේ.
සාමාන්‍යයෙන් ගන්න කියන්නේ දැන් එතන වේදනාවක් හැදුනා නම් එතකොට බලන්න කොහොමද වේදනාව හැදුනේ කියලා. එතන ආයතන දෙකක් තියෙනවනේ ඒ වැදුනේ ඒ මේ කාය ආයතනයයි මන ආයතනයයි. මන ආයතනයේ දිහාට ඇවිල්ලා තමයි මන ආයතනයෙන් තමයි ආවල් තැන ඒ වේදනාව තියෙනවා කියලා පෙන්වුවේ. එතකොට තමයි අපි මේ වේදනාව එතෙන්ද දැම්මේ. අන්න ඒක පෙන්වන්න. ඒක පෙන්ලා එතකොට ටිකක් වෙලානකොට වේදනාව අඩු වෙවි. එතකොට ආපහු යන්න මේ වගේ මේ ආනාපාන සතියට.
මට හිතෙනවා කමල් කවුද මේ ඒ සරත්ත මෙතන කරන්න හැදුවේ මේක ස්පර්ශය නිසා හටගත්ත ස්පර්ශය නැතිවීමෙන් නැති වෙලා යනවයි කියන ඒ ස්පර්ශායතනය ස්පර්ශය මේ සමුදය ස්පර්ශය නිරෝධයයි මෙතන බලන්න උත්සාහ කරාද කියන එක ඒ ගැන ડોක්ටර් කොග්ගර කියන
අපි කරේ ඒක නෙවෙයි මේ අපි ආයතන දෙකක් දිහා බලාගෙන වැඩ කරේ.
ඔව් නෑ මට
ඔව් හරි ස්පර්ශය නිසා නැති වුණා කියලා. ඔව්
මම
ස්පර්ශය නැති
වුණා. මම උදේ තවත් පොඩ්ඩක් කියන්නම්. එතකොට තවත් හැදිලි අපි හිතමු කිසිම වේදනාවක් නෑ කිසිම වේදනාවක් වෙන හුස්ම විතරමයි හිත තියෙන. තන්නේ කර අපේ හුස්ම උඩට යන යටට යන එක විතරමයි හිත තියෙන වෙන කිසි දෙයක් දැනෙන්නේ නැහැ. එතකොට අපේ හිත තියෙන තැනි ක්‍රම උදන් හුස්ම උඩට යනවා දැන් හුස්ම යටට යනවා. ඒ ඒ හුස්ම උඩට යනවා කියන දැරීම විතර ඒතර අපි දන්නවා මේ පොට්ටම් රූපයක් තියෙන යම් හුස්ම උලං නාහි වැඩි වෙන නිසා දැන් උඩට යනවා කියලා. ඒ දැන ගැනීමම ප්‍රමාණවත්ද නැත්නම් එතරම් එතන තව වැඩිපුර යමක් හිතන්න ඕනද මෙතන මේ මෙතන මෙතන ස්පර්ශයක් දැනනවා කියලා විතරක් දැනගත්තාම ඇද්ද කියන එක තමයි මගේ ප්‍රශ්නේ.
ඒ කියන්නේ ආනාපාන සතිය ගැන දෙයක් කතා කරන්නේ.
ආනාපාන සතිය ගැන තමයි ඒක සමතයක් විදිහටද සරත් වඩන්නේ නැත්නම් විදර්ශනාවක් විදිහටද වඩන්නේ කියන එකත් අපි අහන්න කැමතියි නේද?
දොර තියෙනට ඒකට සමාධියක් තියෙනවනේ.
මෙහෙම අපි නේද ආනාපානය මේ හුස්ම උඩට යටට යන එක විතරක්ම දිහා බලාගෙන ඉන්නකොට හිත සංසුන් වෙන එක සමාධියල එක මං හිතන්නේ සමත භාවනාව කියලා. නමුත් අපි දැන් ඒක දන්නවා මේ හුස්ම උඩට යනකොට මේ අපේ හුස්ම මේ ඉතල ස්පර්ශයක් වෙන්නේ කියලා අපි දන්නවා. කුලගයි නායි ගෑවිලා අපේ හිතෙන් හදාගන්න දැනීමක් තියෙන්නේ කියලා ඉතල පොඩි වෙනසක් තියෙනවා. අන්න ඒ වෙනස විතරක් ඒ වෙනස නේද දකින්න ඕන කියලා තමයි මේ මං අහුවේ.
නෑ මට ඒක
මගේ ප්‍රශ්නේ වුණේ අතට ආනාපානය ගැන තමයි.
ඔයගොල්ලෝ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඔයා එහෙම භාවනා කරනකොට ඔයා සමාධියකට ඇවිල්ලා නේ වෙන්නේ එහෙමනම් ඔය කියන හැටියට.
ඔය ඇත්තටම ඒක සමාධි අවස්ථාවක්
මම ඒකව ගත්තේ. උපචාර සමාධියක් වගේ නේද?
මම නේද ඇත්තටම ඔක් ගත්තේ අර වේදනාවලු එන එක එක තැනකට ફોකස් කරපුවම අපිට මේක සාකච්ඡා කරගන්න ලේසියි කියලා හිතාගෙන. එහෙම නැත්නම් අපි තුම හුස්ම නැතුව වේදනාවක්ම කියලා.
ඒක වේදනාව දිහා බලන්න. ඔතුමා ඉස්සෙල්ල කතා කරේ වේදනාවක් ගැන. දැන් කතා කරන්නේ මේ හුස්ම ගැනීම ගැන. දැන් හුස්ම ගැනීම ගැන මේ ඉහළ පහළ ගන්නකොට ඉතින් ඉහළ පහළ දැනෙනවා නම් ඒකටම හිත එකතු වෙලා තියෙනවා නම් ඒක ලොකු දෙයක් නේ. වෙන මොකුත් කල්පනා වෙන්නේ නැත්තම්. තව ටිකක් වෙලා යනකොට ඒක ටික සමතයකට එවි. මේ ඒක ටික අඩු වෙවි දැන් ප්‍රමාණය. ඒකලන් මේ නොදැනීමේ ආවි.
නේද මං කියන්නේ ඔය පොට්ටබ්බ රූප නේද හැමතැනම දැන් වේදනාව ලැබුණත් නාහිර ලැබුණත් එතන අර තීන සංගති පස්සෝ කියන එක දැනගන්න එක විතරයි.
තින්නම් සංගති පසු කතාවක් නැහැ නේද? එතන එතනින් මනස ඒක දැනෙනවා නම් ශාරීරීට දැනෙන දැනීමක් ඒක දැනෙනවා මනසින් තමයි බලාගන්නේ. ඉතින් ටිකක් වෙලා යනකොට මේ ඒක අඩු වෙලා යාවි. එතකොට දන්නවා මේ සමාධියකට ඇවිල්ලා කියලා නේ. රවි මොකද්ද කියන්නේ ඒකට?
ටිකක් වෙලා යනකොට දන්නවා සමාධියකට ඇවිල්ලා කියලා. එහෙනම් සමාධියට යන්නයි භාවනාව කරලා තියෙන්නේ.
ඔව්.
නිවන පිණිස නෙවෙයි.
ඇත්තට රවි මම ඔබ තමයි ඇහුවේ. ඇත්තට සමාධියට යනවා. ඉතින් ඒක හුස්ම දිහා විතරයි බලාගෙන ඉන්නේ. යනවා යනවා දැනෙනවා කියලා හිතෙනවා. ඔතන ඔය ප්‍රඥාවට පැත්තට කියන්නේ සමාධිය විතරක් නෙවෙයි අපි නුවණ පැත්තටත් යනකොට එතන මොනවද කරන්න ඕන වෙනස කියලා තමයි මට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් නම් හොඳයි. උදව්ව.
බලන්න තව කෙනෙක් try කරන්න බලන්න. අසන්ත මොකද හිතන්නේ? තම්පේ ලක්මාලි හරි කමන්නේ.
ලක්මාලි කියන්නේ මම කියන්න පුළුවන්. මොකද ලක්මාලි කියන්නේ
ලක්මාලි කියන්න බලන්න වට හිතන ටික.
එතන හිත සමාධිගත වුණා නම් එතන මට හිතෙනවා මේකත් පංච උපාදානස්කන්ධයක්. මේකත් ඉතින් මේ ඇත්තටම සමාධිය නම් බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ ලාල්ට එතනදී ඕන වෙලා තියෙන විදර්ශනා සමාධියට ගියාට පස්සේ විදර්ශනාව කරගන්න. මට හිතෙනවා මේකත් පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධේ මේකත් ඉතින් අපි මේ හිතින් හදාගත්ත දෙයක් නේ කියන එක එතනදී බලලා මේ විදර්ශනා කරන්න කියන එක.
හද ඒක විස්තර කරන්න. දැන් කකුල පොළවේ ගැටිලා රිදෙනවා දැනෙනවා කනේ සිද්ධිය. එතෙන්දී බලන එක මේ බලන හැටි ඒ වයින් විස්තර කරන්න ලක්මාලි.
ඒක ගැන නෙවෙන්නේ කිව්වේ දැන් කිව්වේ මේ හුස්ම ගැන.
පොඩ කමල් දැන් ඉන්න කමල්ට අවස්ථාව දුන්නා දැන් ලක්මාලිට කියන්න හරි.
දැන් මේ කවුද මේ සරත් කිව්වේ දැන් ආනාපාන සතිය ගැනනේ දැන් මෙතෙන්දී කතා කරේ. දැන් ડોક્ટર කොග්ගල්ගේ මට මාගේ මම විස්තර කරන්න ඕනි කකුල සම්බන්ධව. එහෙමද?
ඒ දෙකම එකයි. දැන් සම්බන්ධ මෙහෙමයි. හිත අපි ආනාපානෙට හිත යොමු කරගෙන ඉන්නකොට අපිට ආනාපාන හුස්ම උහුල පහල යන එක විතරක්ම අපේ හිත තියෙනවා නම් එතන සමාධියක් වෙලා තියෙනවා. අපේ හිත තියෙන හුස්ම විතරයි. අපි වේදනාවක් ගත්තොත් කකුලේ වේදනාවක් ගන්නවා කියමුකෝ. ඒතකොට තනිකර කකුලේ වේදනාව ගැන හිතනවා. එතනත් හිත යොමු වෙලා සමාධිගත වෙලා තියෙනවා වේදනාවට.
වේදනාවත් ඇවිල්ලා වේදනාව කියන්නේ වේදනාව අපිට දැනෙන්නේ පොට්ටබ්බේ හින්දා කාය මේ කාය ආයතනෙන් තමයි අපිට වේදනාව දැනෙන්නේ. ඊට පස්සේ අපි ඒක මේ මන ඇත්තටම වේදනාව මන ආයතනෙන් අපි කාය ආයතනෙන් අඳුනගත්ත දෙයට අපි මන ආයතනෙන් මෙතන වේදනාවක් තියෙනවා මේක මගේ මේක කකුලේ තියෙන්නේ කියන එක අපි එළියෙන් තියා ගන්නවා නේ. මේක අපේ මනසින් ඇත්තටම ඉතින් පොට්ටබ්බයක් දැනෙන එක අපි හිතෙන් හදාගෙන අපි ඒක එළියෙන් තියා ගන්නවා කියන එක.
අනේ ඒක තමයි මං හිතන්නේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන සරත්ට. දැන් හිතෙන් හදාගෙන එළියෙන් තියනවා කියන එක පැහැදිලිද සරත්? මං හිතන්නේ නෑ කියලා.
මේක ඉස්සරව පැහැදිලි වුණේ නෑ. දැන් අපි ඔය අපි නම් මං කකුලේ වේදනාව කියන එක ගත්තත් හුස්ම ගත්තත් හුස්ම දැන් හුස්ම ගත්තත් එතන ඒ වැඩේමයි වෙන්නේ. හුස්ම වැදෙනවා. හුස්ම නාහේ දැන් වැදෙන එක දැනෙනවා. නැත්තම් හුස්ම ගන්න බව අපි දන්නවා එතන දැනෙනවා. එතන තියෙන පොට්ටබ්බ රූපය
ඒ කියන්නේ උස්මත් තියනවා නාසයක් තියනවා කාය විඥාණයෙන් දැනගත්තා නේද?
ඔව් ඒ ටික දන්නවා. ඒ ටික දන්න එක විතරද එතන ප්‍රමාණවත් දැන ගැනීමම විතරක් නැත්නම් එතනත් විදර්ශනාව කියලා ඔතනින් එහාට මොනවා හරි කරන්න ඕනේද?
ඒක කාය ආයතනෙන් අපි දැනගත්ත එක ඊට පස්සේ ඇත්තටම ඉති මන ආයතනෙන් තමයි ඒක අපි එතනින් නවතින්නේ නැතුව අපි මන ආයතනෙන් මෙතනින් හදා ගන්නවා. මෙතන මගේ කකුල තියෙනවා, මේ කකුලේ තමයි වේදනාව තියෙන්නේ කියලා අපි ඒක පිටින් තියාගෙන සිත් පිටට දා ගන්නවා, හිතෙන් හදාගෙන නේද?
අපි දැන් උදේ පොඩ්ඩක් ගැඹුරු රැංගු විදිහ නැහේ. අපි හුස්ම දිහා බලනකොටත් හුස්ම දැනෙනවා නම් අපිට නොදැනී යන අවස්ථාවට ඉස්සර වෙලා එතනත් අපි කරන්නේ නැහේ නාසයේ හුස්ම හුලං වැදෙන දැනෙන හුස්ම වැදෙන නිසා පොට්ටබු රූපයක් ඇති වෙනවා අපි ඒක හිතෙන් දැනගන්නවා. ඉතින් ඒක නේද අපි කරන්නේ?
ඔව් ඒකම තමයි අපි කරන්නේ නේ.
ඔව් විදර්ශනාව කියන්නේ
ඔතන තාම අඩුයි. තාම හරියට පැහැදිලි වුණා. ඔතන නෙමෙයි කරන්නේ. ඕක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. අපි ඊට එහාට යන්න දෙයක් තියෙනවා. ඒක තමයි කියවෙන්න ඕනේ.
නෝ මම අහන්නේ ඒකයි. දැන් ඔතන මොකක් හරි කියනවා කියලා මට දැනෙනවා. නමුත් ඒක මට තාම කරගන්න.
හරි සරත්ගේ ප්‍රශ්නේ පැහැදිලි. දැන් තාම උත්තර තමයි පැහැදිලි නැත්තේ. මම මේ ඔබලෝ කියා දෙන්න වෙයි නම් ඔබලන්ගේ විදර්ශනාව තාම මදි. එහෙම ඉන්න කෙනෙකුට තේරෙන විදිහට මේක කියා දෙන්න ඕන. දැන් සරත්ට තාම තේරෙන්නේ නැහැ ඔය කියන ඒවා. සරත් තේරුම් ගත්ත එක කිව්වනේ නේද?
ඔව් මට තාම තේරුනේ
නැහැ. ඔව් ඒක හරි.
වසන්ත ශාන්තිලා දෙන්නම.
අපි මම කියන්න මගේ කකුලට කරපොදි. හරි දැන් මගේ දානිස්ස වේදනාව. ඒක තමයි ඉතින් ගන්න දෙන්න පටන් ගන්න ඕනේ. ඉති රූප. ඉතින් ඔන්න දැන් ධන්නේ මගේ කකුල තියෙනවා. මම මොදි හිතන්නේ කකුලක් තියෙනවා. මේ කකුලේ ධනිතේ මෙතන වේදනාවක් තියෙනවා. ඉතින් දැන් වේදනාවක් කියන එක කොහොමද ආවේ? ඉතින් මේ ආයතන කීපයක් එකට එක කියලා. මොකද්ද දැන් මම හිතාගත්ත ආයතන? දැන් මම දන්නවා එකක් තමයි. දැන් මම හිතනවා මගේ කකුල තියෙනවා. ඊට පස්සේ කකුලට දැනෙන වේදනාවකුත් තියෙනවා ඉතින්. කකුල ගැටිලා නෙමෙයි මොකුත් රාගෙම හැබැයි පෙර අහු මේක නිසා ඇති වේදනාව ඇතුළ විදෙනවා. ඒක ඔස්සේින් ඒ වේදනාව කියන එක ආවේ. එතකොට දැන් මම හිතා ගන්නවා හිතට මම දැන් හිතාගත්ත දැන් පළවෙනි අවස්ථාව තමයි දැන් මේක. මොකද්ද මේ දැන් අපිට දැන් මෙහෙම මේ වේදනාවක් දැනුණා. ඒ දැනෙච්ච වේදනාව ගැන දැන් මම අවස්ථාවකදී කල්පනා කරන්නේ මොකක් හරි මෙතන රූපයක් මට ලැබිලා පෙවුණා. ඒ අපි ආව රූප සංඥාවක්. ඒ කියන්නේ රූප සංඥාව ආවේ කකුල කියලා. දැන් කකුලේ න්‍යාය වේදනාව කකුලට තමයි ආවේ රූප සංඥාවක. ඒක මනසේ අදාගත්ත දෙයක්. මන ධම්ම මනෝවිඤ්ඤාණ. මනෝවිඤ්ඤාණයට අහුනේ ඒක විතරයි. ඉතන තමයි ඔතන ඒ හැබැයි ඒක නිකන් ජාන්ති මෙහෙම දෙයක් විතරයි වුණේ. හැබැයි කකුල කියන එක දැන් මම හදාගත්තා. මගේ පෙර පුරුද්දකට මම දැන් කිව්වා මම කකුල කියලා දැම්මා ඒකට. ඒතර කකුලත් එකෙන කකුල මගේ ශරීරයේ තියෙන කොටසක් දැන් මෙතන විදෙනවා. හැබැයි දැන් ඕක ඇත්තට ඊට පස්සේ ඕක දැන් මම හදාගත්ත හිතේ හදාගත්ත දෙයයි මම අතරින් වේදනාවට සම්බන්ධ කරලා ගත්ත ඒකයි අතර ඒක නිසා හදාගත්ත දේ මේ කකුල් දැන් එළියට තියනවා කියලා මම හිතාගත්තා. එළියෙන්ද මම ඒක තියනවා. ඒකෝර ඇත්තටම බැලුවොත් දැන් මේක මනසින් හදාගත්ත දෙයක් මනසින්ම ඇති වෙන දෙයක්. එනම් මනසර දැනෙන මේ 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 ප්‍රතිලින්දේ මේ සංඥාව කොහොමද මම එළිය තිබ්බේ? දැන් එළිය දිහා දැන් මම ඒ තියාගත්ත දේ දැන් ඒක දැන් මම රිද්දිනවා කියනවා. ඒකපර ඒක වෙන්න බෑ. මනසින් හදාගත්ත දේ කොහොමද එළිය තියෙන්නේ? අර ඉස්පස්ස මම මතක් කරගත්ත දැන් කන්නාඩියකට බිනවා වගේ දැක්ක. දැන් බල්ලෙක් පතුරු එබිනකොට ඒ බල්ලට ඒ බල්ලෙක් විතර නැති බල්ලෙක් බින්දා ඉඳේ බල්ල පුරුණා. නැත්නම් ඒ බල්ලා කැමති වෙනවා. ඒ වගේ දැන් මට මම මනසින්ම හදාගත්ත මේ කකුලට දැන් මම වේදනාවක් මම විඳින්න උත්සාහ කරනවා. ඒ වෙනවා. ඒක මනසට දාපු ඒක මාය බොරුවක්. ඒ කියන්නේ මම රැවටිලා. ඒක නිසා මෙහෙම දෙයක් මෙතන නැහැ. මේ හේතු නිසා හදෙච්ච දෙයක් මෙතන. මේ හේතු වෙනකොට තමයි මෙන්න මෙහෙම මම කියන්නේ. නැත්නම් මෙහෙම කියලා ඔය විදිහට තමයි මම කියන්නේ මෙහෙම නැති දෙයක් ඇති කරගෙන මම දුක් වෙනවා කියන එක තමයි මම කිව්වේ. ඒ නිසා මේ වෙලාවට ඇති වෙන දෙයක් නැහැ කියලා හිත තිබ්බ එතනට. කියලා මේ තමයි මම මේ එතන විදර්ශනා කරන්නේ. කොහොමද කියලා බලන්න ඒ ටික තමයි මම මේ මගේ ධර්මයට මම උත්සාහ කරගෙන බලමි.
මට නම් ඇත්තම වෙලා මේ වසන්ත මේ ඒක ඒක ඇත්තම පැහැදිලි වුණේ නැහැ. ඒක තවත් ටිකක් මම උතර ප්‍රශ්නේ ගැටළු මේ ගැටළු වැඩිපුර මේ ගැටළු සහගත කරන්නම් මේ දැන් අපි ආනාපානේම ගමුකෝ. ආනාපානේ බල බල ඉන්නකොට අපි දන්නවා දැනෙනවා පොට්ටම් රූපයක් හැටියට දන්නවා මේ හුස්ම උඩට යනවා යටට යනවා කෙටියට වැටෙනවා මෙහෙම හුස්ම තමයි තේ පොට්ටම් රූපේ වෙන්නේ. දැන් ඔත්තනම ඉඳස්සල ඉන්නකොට මට ඇත්තටම අත්දැකීමක් තියෙනවා මේ අර දැනෙනවා කියන එක නැතුව ගිහිල්ලා හිතෙන් හිත විතරයි මේ දැනෙන එක නැති වෙනවා. ඇත්තටම හිත විතරක් දන්නවා දැන් උසු උට යනවා යට යනවා කියලා. ඒක අර ස්පර්ශ මේ කියන්නේ ඇඟට දැනෙන ගතිය නැති වෙලා යනවා. දැන් ඒ වගේ එහෙම වුණාම එතනත් නිකන් අපි ඒක දැනගෙන ඒක දිහා බලාගෙන ඉන්න විතරද එතන විදර්ශනා කරන්නේ කොහොමද?
සරත් මෙහෙමද මට හිතෙන දැන් හුස්ම කියන එකත් අදාගත ප්‍රඥාවක් මට දැනෙනවා කියලා කියන එකත් ඒක හදාගත්ත දෙයක්. එතකොට දැන් මෙතන වෙන්නේ කියාවලිය මොකද්ද? හුස්ම ටිකක් උඩට ගන්නවා. ඒ ගන්නකොට මෙතන නහය මෙතන වදිනවා. එතකොට උතර විඥානික අහු වෙනවා. මනසට දැනෙනවා මේ වගේ එතන දැනීමක්. එතකොට මේ නාම රූප ක්‍රියාවලියක් නාම රූප දෙයක් ඉතින් මෙතන දැන් නාම රූප දෙකක් විඥාණයෙන් දැනගත්තා. විඥාණයෙන් කියනවා මේ තියෙන්නේ මේ හුස්ම ටික මේකයි මේ මෙතන තියෙනවා මේ නහය තහයි මගේ මෙතන වදිනවා. ඒතකොට මම මනසින් හදාගත්ත දෙයක් දැන් මම මෙතන කිව්වොත් දැන් මෙතන පොට්ටබ්බයක් ආවේ මෙතන කායන ප්‍රසනාවේ කයක් හදාගත්තා. ඒතකොට මම හදාගත්ත දෙයක් කොහොමද මේ හදාගත්ත දෙයක් මනස තුලින් කොහොමද එළියට දාන්නේ එළිය තියෙන්නේ. ඒක වෙන්න බෑ කියලා එහෙම ඉතන තමයි විදර්ශනාවට එන්න ඕනේ කියලා මම හිතනවා. ඒ හුස්ම ගන්නකොට කියන්නේ සමාධියේ කියන්නේ ඒක මම හිතන්නේ ඒක වෙනම ඒ සමාධියක් තුලින් දකින්න පුළුවන් ඇති. ඕක මම ඒ තරම් දුරට ගිහිල්ලා නැහැ. ඒක දන්නේ නැහැ. ඒකේ කියන්නේ
කමල් තව try එකක් දෙනවද?
නෑ නෑ.
කමල් කියන්නව
රවි ම කියන්න මට ටිකක් කොම්ප්ලිකේටඩ්ද.
ඒක තමයි වැඩේ. දැන් තුන් දෙනාටම බෑ සරත් තේරෙන විදිහට මේක කියා දෙන්න. දැන් ඔය තුන් දෙනා හිතනවා සරත් තේරුම් ගත්තා කියලා.
නෑ නෑ
නෑ
නෑ නෑ මට තේරුන්නේ නෑ. අතන මට තේරුණා කියන්නේ මම පොඩි හැඟීමක් ආවා. නමුත් හොඳට තේරුන්නේ නෑ.
ඒක තමයි ප්‍රශ්නේ. අපිට තියෙන මේ අපි කොච්චර කරත් කියා ගන්න බෑ හරියට. ඒක වැඩි
ඒක තමයි අර බේසික්ස් ටික අල්ලගෙන ඒ ටිකෙන් මේක මෙහෙම කරන්න ඕන. දැන් එකක් තමයි රූපේ අනිත්‍ය සංඥාව කියන එක. ඇයි ඒක වඩන්නේ කිව්වේ? දෙවෙනි එක තමයි ඒ වඩද්දි මොන විදිහටද බලන්නේ? ආයතන විදිහට. දැන් මේව බලන්නේ මොකකටද? අපි ඉන්න මුලාවෙන් මිදෙන්න. ඒතර මුලාව මොකද්ද? මුලාවෙන් මිදීම මොකද්ද? අනවයි ටික පොඩ්ඩක් පැහැදිලි කළා නම් මම හිතන්නේ මේ වැඩේ ඊට වඩා ලේසි. මේ වැඩේ තුන් දෙනාම දන්නවා මේ තව කෙනෙකුට පැහැදිලි වෙන්න එයාට තේරෙන්න කියන්න පරිකම තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒ ඔතන ප්‍රශ්න දෙකයිනේ. එකක් කකුල පොළවේ වැදිලා රිදෙනවා දැනෙනවා. අනිත් එක මේ හුස්ම ආශ්වාසය ගැන දැනෙන එක. එතකොට ඔය දෙකේම ඉස්සෙල්ලා අපි මුලා වුණ අවස්ථාව මොකද්ද කියලා තේරුම් ගන්න. ලෝකයා සාමාන්‍ය ලෝකෙ කෙනෙක් දැනගන්නේ මොකද්ද? ඒකට ඒකේ ඉඳන් අවබෝධයට යන්න බලන්න ඕන විදිහ මොකද්ද? ඒකට ලෝකයා ඉන්න මට්ටම මොකද්ද? මේ මගේ කකුල පොළව තියෙනවා. පොළවේ කකුල වැදුන හින්දා හිත ඕක දැනගත්තා. එතකොට ඔය තුන නිසා ස්පර්ශේ පස්සපච්චය වේදනා. ඉතින් මට රිදෙනවා දැනුනේ ඒ හින්දා. ඒක ඇත්තටම මේ ධම දැකීම නෙමෙයි සාමාන්‍ය ලෝකයා ඉන්න තත්ත්වය. ස්පර්ශයට අහු වෙලා පස්සපච්චය වේදනා. හරි. අපි ඒ වචන ටික දැම්මා කියලා ධම දැක්ක නෙමෙයි ඔය සාමාන්‍ය ලෝකයා ඉන්න පැත්ත විස්තර කළා. කක්කුලයි පොළවයි ගැටුණා ඒ හින්දා මේ හිත දැනගත්තා ඒ පස්සේ නිසා වේදනාවක් ඇති වුණා. ඉතින් ඒ එහෙම රිදුමක් ඇති වුණා කියලා දැනගත්තා. ඒක මූලික මට්ටම. ඊළඟට හුස්මෙන් ගත්තොත් ආශ්වාසයේ හුලම් පාර නැහේ වැදුනා වදින බව හිතෙන් දැනගත්තා. ඉතින් මේ හුස්ම ඉහලා ගියා කියලා දැනගත්තා. ඉතින් එතනින් නවත්තන්න නම් මේ භාවනාවක් කළා කියලා ලෝකෙන් ඉති මට්ටමින් එහාට ගිහින් නැහැ නේ එතනින් එහාට. බුදුහාමුදුරුවෝ හිටියත් නැතත් ওই ටික කරන්න පුළුවන්. මොකද්ද වෙනස තියෙන්නේ? එතකොට එතනින් එහාට කොතෙන්ටද යන්න ඕන? ඔය ටික තියෙනකොට මේ ලක්මාලි කිව්වා නේද පංච උපාදානස්කන්ධයක් හැදුණා නැති වුණා කතා. දැන් පංච උපාදානස්කන්ධය මොකද්ද උතන? ඒක කියන්න බල.
දැන් හිතෙන් රූපේ හිතෙන් යම් කිසි දෙයක් තියෙනවායි කියන්නේ අපි අඳුර ගන්නවා කියන්නේ එතන අපිට රූපය පේනවා. රූපය දන්නවා අපේ කය වේදනාවක් දැනෙනවා. අපි අඳුර ගන්නවා සංඥාවක් මේක මගේ කය කියන සංස්කාර ඒවා වෙනවා විඥාණයෙන් අපි තමයි අපි ඒක දැනගන්නේ නේ.
ඔව් දැන් ජාති පහ වෙන් කරලා කියන්නේ රූපය මොකද්ද? එතකොට කකුල පොළවේ වදින එකේ රූපය මොකද්ද?
රූපය මේ කකුල.
ඔව් කකුල රූපයක්.
ඔව්
ඒ වගේම පොළවත් රූපයක් නේද?
රූපය. ඔව්
ඔව් රජ්‍යත් රූපේයි බහිත් රූපේයි දෙකම තියෙනවා ක රූපස්කන්ධේ. ඔව් එතකොට අනිත්‍යය
වේදනාව. වේදනාව දුක වේදනාවක් හිතනට ඇති වෙලා තියෙන්නේ.
ඔව්. රිදෙනහින්ද දුක් වේදනාවක් නේ.
ඔව්. ඔව්. එතකොට සංඥාව හඳුනාගත්තා මේ මට ඇති වෙලා තියෙන දුක් වේදනාවක් කියලා. ඉතින් සංස්කාර සංඥාව.
සංඥාව මට හැදිලා තියෙන දුක් වේදනාවක් කියලා දැනගත්තා. ඒකද සංඥාව?
සංඥාව
අනිත් අයට හිතෙනවද මොනවා හරි? සංඥාව කියන්නේ මොකද්ද?
ඔව් එතන සංඥාව කියලා කියන්නේ මේ පොළව කකුල පොළවට වැදිච්ච නිසා ඒ තුලින් ඇතිවෙච්ච වේදනාවේ ප්‍රමාණයක් වගේ ඒ කියන්නේ කොතරම්ද කියන විදිහ දැන ගැනීමක් ඇති වෙනවා. ඒ කියන්නේ වේදනාව කියන්නේ මේ දැනගන්නවා සංඥාව කියන්නේ හඳුනගත්තා. ඒක හඳුනගත්තා. ඒක හඳුනා ගැනීමක් ඇති වෙනවා.
මොකක්ද හඳුනාගත්තේ?
හඳුනාගත්තේ මේ කකුල පොළවේ ගැටුන හින්දා දුක් වේදනාවක් ඇති වුණයි කියලා.
ආ ඒක තමයි මම අහන්නේ. දැන් ಜಾති තුනක් තියෙනවා නේද? කකුල පොළව දුක් වේදනාව. සංඥාව මොකද්ද?
කකුල
පොළවද හිතෙන්නේ?
කකුල පොළවේ ගැටීම.
ගැටීම පස්සේනේ සංඥාව මොකද්ද?
කකුල සහ පොළොව.
දැන් මට හිතෙන සංඥාව කියන්නේ මේක මම මට කැමති දෙයක්ද අකමැති දෙයක්ද කියලා හිතාගන්න එක නේ සංඥාව කියන්නේ.
දුක.
දැන් එක තමයි දෙයක්ද කියනකොට දේවල් තුනක් තියෙනවා නේද? කකුලක් තියෙනවා, පොළොවක් තියෙනවා, වේදනාවක් තියෙනවා නේද? කොයි එකද නැත්තා ඔක්කොමද මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද?
හඳුනා ගන්නවා.
මං හිතන්නේ දැන් ඔක අර හුස්මට ගියාම හුස්ම දිහා බලනකොට ටික පැහැදිලි වේද? දැන් අපි හුස්ම උඩට යනකොට උඩට යන බව දැන ගැනීම නේද සංඥාව කියන්නේ? උඩට කියලා.
ආ එතකොට ආස්වාසේ කියන සංඥාව ආස්වාසේ වෙන් කරගන්න පුළුවන් අනිත් ඒවායින්. ඒ වගේ මෙතන මොනවද? ওই જાති තුනේම සංඥාව තියෙනවා. කියන්නේ දැන් පොළව කියන එක අපිට අනිත් රූප වලින් වෙන් කරගන්න පුළුවන් නේද? කකුල කියන ඒවා අනිත් රූප වලින් වෙන් කරගන්න පුළුවන්. ඒ වෙන් කරගන්න පුළුවන් සංඥාවක් තියෙන හින්දා. නැත්නම් ඔය රිදෙනවා කියන එක අනිත් ඒවායින් වෙන් කරගන්න පුළුවන්. ඒ රිදෙන මට්ටම වුණත් අසන්ත කියපුවේ. මේ
කතා කරනවා නම් එහෙන්නේ.
ආ සෝරි. ඔව් මයික් එක මියුට් වෙලා තිබුණා. දැන් කකුල කියන රූපයක් තිබුණා. ඒකට ඒකට දැනෙන වේදනාවක් තිබුණා. ඒකට ඒව දැනගත්තු සංඥා මාත්‍රිකුත් තියනවා නේද? ඒවා වෙන් කරගන්න පුළුවන් නේ. ඊළඟට ඕවා ගැන ආපු අදහස් ටිකකුත් චේතනා ටිකකුත් තියනවා සංකාර. අපරිට මගේ කකුල රිදෙනවා කියලා වෙන්න පුළුවන්. කකුල මෙහෙම පොළවේ ගැටෙන හින්දා රිදෙනවා. ඒ අදහස් නේම චේතනානේ නේද?
මේක වෙනස් කරගන්න ඕනේ. කකුල වෙනස් කරගන්න.
ඔව්. ඔව්. ඒක තීරම එතකොට සංකාර නේද? ඔව්. එතකොට විඥානේ කොහෙද තියෙන්නේ?
විඥානේ තමයි ඔක්කොම මේ දැනගන්නේ.
ඔව්. ඔය කියපු දේවල් ඔක්කොම දැනගත්තේ විඥානේ. විඥානේ ලහුන් නැත්තම් ඔක එකක්වත් කියන්න බෑ. දැන් එතන පැහැදිලිද? එතකොට පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියලා සරත් රූප අපි කකුල රිදෙනවා කියලා දැන ගැනීම තුළ පංච උපාදානස්කන්ධයක් ඉපදුනා කියන එක පැහැදිලිද?
ඔව් එතන පැහැදිලි. මේ දැන් ඒ වගේ
තැනක නෑ පොඩ්ඩක් ඉන්න. දැන් ඔය ඒ පහ පැහැදිලිද? ඔය ඒ පහ උතන හටගත්තා කකුල රිදෙනවා කියලා දැනගන්නකොට. කෙන් රූපස්කන්ධය තියෙනවා කකුලයි පොළොවයි. වේදනාස්කන්ධය තියෙනවා ඒ දැනුණ වේදනාව. එතන සංඥාස්කන්ධය තියෙනවා අඳුනගත්තු වෙන් කරගත්තු ගතිය. ඊළඟට සංඛාරස්කන්ධය තියෙනවා ඒවා ගැන ආපු අදහස් චේතනා ටික. ඊළඟට විඥානස්කන්ධය තියෙනවා ඔය දැනගත්තු ගතිය නේද?
ඔව් ඒක පැහැදිලි. ඒ පහ
තමයි පැහැදිලි. ඔව්. ඒ පහ හටගත්තා නම් ඔකට මොකද්ද කියන්නේ? දුක කියලා නේද? පංච
උපාදානස්කන්ධය.
එතකොට ඔය හටගත්තේ දුක. හරි?
හරි.
ඊළඟට දැන් ඔය ලෝකයා ඉන්න තත්ත්වේ. දැන් දුක තියෙනවා නම් දුක්ඛ සමුදයකුත් අනිවාර්යෙන් යෙදිලා නේද? දුකයි දුක්ඛ සමුදයයි ඔතන තියෙනවා. හරි? එහෙනම් අපි මාර්ගය වඩනවා කියන්නේ දුක්ඛ නිරෝධයයි මාර්ගයයි පැත්තට එන්න ඕන නේද? ඒකට කොහමද දැන් ඒකට එන්න නම් බුදුහාමුදුරුවෝ පෙන්නවා මං කියේ දැන් අනිච්ච සංඥාව වඩන්න කියලා. දැන් අපිට රූප තියෙනවනේ. රූප ජාති දෙකක්ම තියෙනවා. රකුලකුත් තියෙනවා, පොළවක් තියෙනවා. ඒතර අජ්ජත් රූපෙකුත් තියෙනවා, බහිත් රූපෙකුත් තියෙනවා. තර රූපය පිළිසින්ද දකින්න රූපය ඇත්ත දකින්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? රූපේ අනිත්‍ය සංඥාව වඩන්න. අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස
අත්තං.
එහෙනම් දැන් අපි රූපය දැනගත්තා. තාම දැන් සමුදය දැනගත්තේ නැහැනේ. දැන් සමුදය හොයාගන්න වෙනවා නේද? සමුදය හොයන්න නම් මොකද කරන්න ඕන? මොන විදිහටද හොයන්නේ?
රූපේ හැදෙන කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ අපේ අවිද්‍යාව හින්දා හිතෙන් හදාගත්තු එකක්. එහෙමද?
එහෙම කියුවට පැහැදිලි නෑ. අවිද්‍යාව හින්දා හිතෙන් හැදුවා. ඒ කියන කරුණ හරි. ඒ වුණාට දැන් සරත්ත පැහැදිලි වෙන්න ඕනනේ කියන එක. කාට හරි කිව්වට වැඩක් නෑ. ওই ටික අවිද්‍යාව හින්දා හිතෙන් හැදුවා කියලා. විස්තර කරන්න ඕන.
එතන හැදෙන්නේ නාම රූපයක් මන ආයතනේ ධම්ම ආයතනේ
ඒත් තව වචන ගොඩක් විතර කකුල හරි පොළව හරි හැදුන හැටි ඒක අරන් කියන්න කකුලක් හැදුවේ කොහමද පොළවක් හැදුවේ කොහමද මම කොහමද බලන්න කියලා තියෙන්නේ
හිතෙන්නේ මන ආයතනේ හැදුවේ ඒක
බුදුහාමුදුරුවෝ කොහමද බලන්න කියලා තියෙන්නේ ඇත්ත දකින්න ඕන යම් දෙයක ඇත්ත දකින්න ඕන නම් බලන්න විදිහක් කියලා තියෙනවානේ. ආයතන විදිහට බලන්න කියනා නේද?
ඔව්.
ආයෙම මතක් කරන්න
ඕනේ.
ඒක
ආයතනින්
ඒක තමයි දැන් තව කෙනෙකුට කියනකොට ඔන්න බලන්න ඕන දැන් රූපය තියෙනවා කකුල කියලා රූපයක් තියෙනවා නැත්තම් පොළුව කියලා රූපයක් තියෙනවා දැන් ඔකේ සමුදේනේ දැන් හොයන්න යන්නේ සමුදය හොයන විදිහ තමයි ඕව දැනගත්තේ මොන ආයතනද ඉන්නවකට අපිට ආයතන නැතුව දැනගන්න බෑනේ මේ කකුල තියෙන බව දැනගත්තේ කොහොමද නැත්තම් පොළොව තියෙනවා කියලා දැනගත්තේ කොහොමද ඔකනේ සමුදය කියන්නේ නේද සමුදේ හොයන්න නම් එහෙනම් අන්න මතක් කරගන්න ඕන දෙවෙනි ස්ටෙප් එක තමයි ආයතන ටික අඳුරගන්න. මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ?
ආයතනින් දැනගන්න.
මන ආයතන. මොනවාද ආයතන දෙක?
කාය ආයතනේ මන
ආයතනේ.
කාය ආයතනේ මන ආයතනේ ක්‍රියාකාරීත්වයක් විතරනේ ඔතන උනේ. අනිත් ආයතන සම්බන්ධ වුනේ නැහනේ නේද?
නැහැ.
එහෙනම් දැක්කෙත් නැහැ නාසයෙන්. සුවඳ දැනුනෙත් නෑ රසත් දැනුනෙත් නෑ එහෙනම් අනිවාර්යෙන් දැනිලා තියෙන්නේ කාය ආයතනයෙන් ස්පර්ශයක් දැනිලා ඊළඟට
මන ආයතනේ හඳුනගන්න මන ආයතනේ ඒක දැනගත්ත
හඳුනගන්න ඔව් එහෙනම් ආයතන දෙකයි යතන වැඩ කරලා තියෙන්නේ ওই ටික දැනගැනීමේදී ඊළඟට කියනවා ආයතන දෙක වෙන් කරගත්තා ඊළඟට ආයතන පිරිසිඳ දකින්න ඕන. ඒ කියන්නේ ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද කියලා දැන් එනම් බලන්න ඕන කාය ආයතනෙට මොකද්ද කරන්න
පුළුවන්. එන්නේ. එහෙම તો කියන්නේ.
එහෙම නැද්ද?
එන්නේ.
දැන් අපිට නෑනවා.
අපිට නෑනවා.
දැන් ආයතන හරි. දැන් ආයතන දෙක අඳුරගත්තානේ කාය ආයතනයි මන ආයතනයි. ඊළඟට අපි දැන් දක්ෂ වෙන්න ඕන වෙනම අඳුරගෙන තියෙනවානේ කාය ආයතනෙට මොකද්ද කරන්න පුළුවන් මන ආයතනෙට මොකද්ද කරන්න පුළුවන් කාය ආයතනෙට මොකද්ද කරන්න පුළුවන්
සංඥාව කරන් දෙන්න විතරයි
මොන සංඥාවක්ද
පොට්ටබ්බ
ඔව් පොට්ටබ්බ සංඥාවක් මොකද්ද නිකන් ස්පර්ශ වෙනවා කියන වගේ සංඥාවක් කරන් දෙන්න විතරයි පුළුවන් නේද ඊට වඩා දෙයක් කාය ආයතනෙට කරන්න බෑ. සංඥා මාත්‍රේ රූප නැහැ. හරි? يعني කයට බෑ රූප අඳුරගන්න. කයට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. ආ පොට්ටබ් ඒ කියන්නේ දැනීමක් දෙන්න විතරයි නේද? කාය ආයතනෙට පුළුවන්. දැහැට පුළුවන් පෙනීම දෙන්න. කනට පුළුවන් ඇසීම දෙන්න. ඒ වගේ කයට පුළුවන් දැනීම දෙන්න. මුත කියන එක ආ මුත කියන්නේ එකේ රූප නැහැ. දැනෙන බවට සංඥා මාත්‍රයක් විතරයි. එතකොට කාය ආයතනෙට රූප අරන් දෙන්න බැයි නම් රූප ටික හැදුවේ කවුද?
මන ආයතනේ.
මන ආයතනේ නේද කිව්වේ ඔය කකුලක් තියනවා පොළවක් තියනවා ඔය දෙක ගැටෙනවා. එහෙම විස්තර ටිකක් කිව්වේ හිතෙන් නේද? දැනීමේ කකුලක් තිබුණාද? දැනීමේ පොළවක් තිබුණාද? නිකන් දැන් Tamanට දැනෙන දේ දිහා බලන්න. ඒ දැනීමේද තියෙන්නේ දැනීම ගැන කල්පනා කරනකොටද මොනවාද කියලා විස්තර ටික එන්නේ?
අනායතනෙන් තමයි හදලා තියෙන්නේ නේ.
අනායතනෙන් කල්පනා කරනකොට තමයි කකුල කියලා දැනගත්තේ, පොළව කියලා දැනගත්තේ. පැහැදිලිද සරත් මේ ටික?
පැහැදිලි වේගනේ නේද?
එතකොට ඒ ආයතන පිරිසිඳ දැකලා එහෙම නුවණක් තියෙන්න ඕන. කාය ආයතනට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. කකුලක් දෙන්නවත් බෑ, පොළවක් දෙන්නවත් බෑ. එහෙනම් ඒ දෙක හැදුවේ ඔක ගැන, ඒ දැනීම ගැන කල්පනා කරන්න ගිහින්, හිතන්න ගිහින්. එතකොට හිතට කකුලක රූපෙකුත් පෙනුණා, පොළවක රූපෙකුත් පෙනුණා. කියන්නේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා. හරි? හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ, හිත ඇතුලේ වැඩන්නේ. එහෙනම් ඊටත් වඩා දෙයක් තව කරලා තියෙනවා. ඔය හිතෙන් හදපු දෙය ඊළඟට අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ එළියෙන් තියලා තියෙනවා. අර වතුරට එබෙන බල්ලා හොඳ දැනගත්තු බල්ලා ඉන්නේ වතුරේ කිව්වා වගේ දැන් බාහිර තියෙන දෙයක් බවට පත් කරනවා. ඒ වගේ තමයි අපි දැන් හිතෙන් දැනගත්තු දේ කකුලක් බවටයි පොළොක් බවටයි දැන් මේ දෙකම අල්ලන්න පුළුවන් එළියේ තියෙන ඒවානේ. දෙයක් බවට පත් කළේ එතකොට මේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා කියලා සිහිය නොවන නැති හින්දා. පැහැදිලි නේද සර?
එතන පැහැදිලි ටිකක් මෙහෙමයි. මේ අපි හිතමු දැන් ආස්වාස ප්‍රාස්වාසයට ගමුකෝ අපි හැමදේම.
එතෙන්ට මං එනවා. දැන් මේ මෙතන පොඩ්ඩක් මේ කියපු දේ පැහැදිලිද කියන්නේ?
ඔව් මාය
ආයතනයි මන ආයතනයි.
ආ ඒක හොඳටම පැහැදිලි. ඒක පැහැදිලි.
එතකොට කාය ආයතනෙට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. දැනීමේ රූප නැහැ. දැනීමේ කකුලක් කියලා දෙයක්වත් නැහැ. පොළොවක් කියලා දෙයක්වත් නැහැ. හරි. දැනීම ගැන කල්පනා කරනකොට හිත තමයි කිව්වේ ඔහොම දැනෙන්න නම් මෙන්න මේවා. කකුල. එතකොට කකුලක රූපයක් හිතට මවලා පෙන්නනවා. ඊළඟට පොළව. පොළවේ ගති ටිකත් එක්ක ඒකමවලා පෙන්නවා නේද? තද ගතියක් තියෙන මොකක් හරි මෙහෙම දෙයක් මේ කකුල ප්ලේමාස් වලින් හැදුන කකුලේ මෙහෙම ගැටුණා කියන එක හිතන්නේ කිව්වේ. කල්පනා කරන්න ගිහින්නේ. නේද?
ඔව් ඒක හරි.
නෑ හිතෙන් හදපු දේ තමයි ඔය හිත දැනගත්තේ. ඒක එළියේ දෙයක් බවට පත් කළේ මෝඩකම්මට නේද? එකක් පැහැදිලිද?
ඔව් ඒක පැහැදිලි.
නෑ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නොවන නැති හින්දා අපි මේ තියන අල්ලන්න පුළුවන් කකුලකුයි පොළොක්කුයි බාරගත්තා නේ. එනා ඒක මෝඩකමට කළේ. දැන් ඕක මතක් කරලා දෙන්න පුළුවන් නේ හිතට. එතකොට එහෙනම් ඒ තැන සිහිය නොවන පිහිටියක් දැන් කකුලකුයි පොළොක්කුයි අපි ඇති කරයිද? පිහිටවයිද? එලි නෑ නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිනවන පිහිටියන සිහිනවන නැති හින්දා තමයි අපි කකුලකුයි පොළොකුයි බාරගත්තේ. ඒක හරියට අර වතුරට ඉබුන බල්ලා එළියේ ඉන්න බල්ලෙක් බාරගත්තා වගේ වැඩක්. හැබැයි අපි ওই ආයතන ගැන සිහිනවන තිබුණනම් අපිට කාය ස්පර්ශයෙන් මනෝ දෝ දැනුණ දේ ගැන කල්පනා කළා. කල්පනා කරනකොට හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක එළියේ තියනවා කිව්වේ ලෝකෙට අයිති පරණ පුරුද්දට. දැන් ඇත්ත ඇති හැටි පෙන්වනකොට පේනවා හිතන් හදපු දේ තමයි හිත දැනගෙන තියෙන්නේ. එතන පැහැදිලි නේද ඒ ටික?
ඔව් ඔව් ඒතර පැහැදිලි. මේ පැහැදිලි කියන්නේ මට ඇහැලා ඇහුලා තේරුණා කියලා දැනනවා මේ.
ඔව් කමන්නේ ඇයි ඇති. දැන් ඕක අර ඉස්සෙල්ලා එකට වඩා තව පොඩ්ඩක් වෙනස් දෙයක් නේ. දැන් අපි ආයතන පැත්තෙන් පෙන්වනකොට කාය ස්පර්ශෙන් දැනුණා දැනීමේ රූප නැ දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි රූප ගැන දැනගත්තේ. ඒක හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. එතන සිහිය නුවණ නැති නිසා තමයි අපි ලෝකෙට අයිති පුරුද්දට බාහිර තියෙන කකුලකුයි පොළොකුයි පැනෙව්වි තියනවා කියලා බාරගත්තේ. ඔච්චරයි ඔතන දැනගන්න ඕන. ඊළඟට අපි එමු හුස්මට. දැන් ඒ කියපු එක පැහැදිලිද? එතන ප්‍රශ්න තියෙනවද?
ඒ ටික හොඳටම පැහැදිලි. අපි හුස්මට යමුකෝ.
හරි. හරි. දැන් ඒක පැහැදිලි නම් ඒක දැන් ඇත්ත කියලා තේරෙනවනේ නේද? අපි නොදන්නවට. අපි සාමාන්‍යයෙන් පිළිගත්තේ කකුලයි පොළොවයි ගැනනේ. ඒක ඇත්ත ඇති හැටිනේ. මේක ලෝකෙට අයිති ඇත්තක්. අපේ සසර පුරුද්ද. හැබැයි ඇත්ත ඇති හැටි තමයි මේ ආයතන දෙකේ ක්‍රියාකාරීත්වය. කාය ආයතනයි මන ආයතනයි. කාය ආයතනෙන් මේ වගේ ස්පර්ශයක් දුන්නා දැනීමක් දුන්නා. දැනීම ගැන මන ආයතනෙන් කල්පනා කළා. කල්පනා කරනකොට තමයි කකුලකුයි පොළොකුයි ගැන දැනගත්තේ. එහෙනම් ඒක හිත ඇතුලේ වැඩක්. ඒ කියන්නේ හීනයක් දැක්කා වගේ වැඩක්. හීනේ හැබෑකලේ ඇත්ත දෙයක් බවට පත් කළේ අපේ මෝඩකමට. කකුලකුයි පොලොකුයි අල්ලන්න පුළුවන් මොනවෙන් හරි හදිච්ච දෙයක් කියලා ලෝකේ හැදුවේ අපේ තියෙන මෝඩකමට. ඕක හිතට මතක් කරලා දෙන්න පුළුවන්. ඒක දැන් ඉස්සෙල්ලා කියපු කකුලයි පොලොවයි හිතයි නිසා ස්පර්ශ දෙනුනා කියන කතාවට වෙනස් කතාවක් දැන් කියන්නේ. කාය ආයතනෙන් ස්පර්ශය දැනා කියන්නේ දැනීමක් දැනුනා. දැනීමේ රූප නැ දැනීම ගැන මන ආයතනෙන් කල්පනා කරනකොට තමයි ඔය පරණද්දකෙන් ටිකක් එකතු කරලා මේ රූප ටිකක් හදුවේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. එතනත් සිහිය නුවණ නැති හින්දා තමයි අපි එළියේ දේවල් බාරගත්තේ. රූප කියන ඒවා බාරගත්තේ. මේ විදිහට නේද රූප උපාදානේ උනේ. ඔතන දැන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ පිහිටියානම් අපිට බාහිර රූප පණවන්නේ නැහැ. හදන්නේ නැහැ. එකෙන් රූප උපාදානස්කන්ධය ඇති වෙන්නේ නැහැ. ඒකට පේනවා සමුදය යෙදුනොත් ඒ දෙක තියෙනවා. සමුදය යෙදුනේ නැත්නම් ඒවා උපදින්නේ නැහැ. නිරෝධයි කියන එක. ඒක පැහැදිලිද? ඒක රූපයයි රූප සමුදයයි නිරෝධයයි. නැත්නම් දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි. හිතට පෙන්නලා දෙන එක එතන මාර්ගේ වැඩෙනවා.
ඔය ඉතින් පැහැදිලිද?
එතකොට අර ඉස්සෙල්ල දැක්කට වඩා දැන් ඔතන තියෙන වෙනසක් ආ චතුරාර්ය සත්‍යයක් තියෙනවා. ඊළඟට මේ සමුදය හින්දා මේක තියෙනවා. සමුදය නැති වුණා නම් ඕක නැහැ කියන නුවණක් එනවා. ඒ පටිච්ච සමුප්පාදේ. මේ හේතු තියෙනකොට ඕක තියෙනවා. හේතු නැත්තම් ඕක උපදින්න බෑ. ඉමස්මින් සති ඉදන් හොතේ ඉමස්මින් අසති ඉදන් නහොති කියන. නැහැ දැන් චතුරාර්ය සත්‍යයයි පටිච්ච සමුප්පාදේයි අපි හිතට පෙන්වලා දෙනවා. ඒක පැහැදිලි නම් ඊළඟට ඔක දැන් හුස්මට බලන එක දැන් ඔය කිව්වේ මතක තියාගන්න අජ්ජත් රූපෙටයි බහිද්ද රූපෙටයි බලන හැටි. අජ්ජත් රූපෙකුත් තිබුණා කකුල කියලා බහිද්ද රූපෙකුත් තිබුණා පොළොව කියලා. ඒකට මේ දෙකම මේ සමුදයක් හින්දායි හටගත්තේ. අපේ මේ පැත්තේ මෝඩකම තියෙනකන් හිතෙන් අදපු දෙ හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැතිකම අවිද්‍යාව. ඒකට සිහිය නුවණ පිහිටියනම් අර දෙකම උපදින්නේ නැහැ. නිරෝධේ. කටන්නක හිතට මතක් කරලා පෙන්නලා දෙන එක තමයි මාර්ගයේ වැඩිම. දැන් ඔක හිතෙන් හදපු දේ හිත දැනගත්තා කිව්වනම් දැන් තියෙයිද අර ඉස්සෙල්ලා කියපු පංච උපාදානස්කන්ධි රූපස්කන්ධි තියෙනවද දැන්? හටගන්නේ නැහැ නේද?
නෑ හටගන්නේ නැහැ
හරියට. එහෙනම් අර පහම එතන යෙදෙන්නේ නැහැ එතකොට. ඒක තමයි නිරෝධය කියන්නේ. පංච උපාදානස්කන්ධේ උපදින හැටිත් පෙන්වුවා උපදින්නේ නැති හැටිත් පෙන්වුවා. සමුදය තියෙනකන් හට ගන්නවා සමුදය නැත්තම් නිරෝධයි කියන එක. ඊළඟට අපි බලමු ඒ දැන් මේ ශරීරේ කොටසක් දැනෙන එක දැන් පැහැදිලිනේ. දැන් ඕක හුස්මටත් බලන්න පුළුවන්. එතනත් අඳුර ගන්න මුලින්ම රූප මොනවද? ආස්වාසය කියලා දැනගන්නකොට
බාහිර රූපය හුලං, ඊට පස්සේ අභ්‍යන්තර රූපය මේ පොට්ටබ්බේ ශරීර දැනෙනවා.
නාසයනේ.
නාසය.
නැ දැන් එතනක් තියෙනවා බාහිර රූපෙත් තියෙනවා අජ්‍යත් රූපෙත් තියෙනවා. ඒක කායනුපස්සනාව වඩනවා කියන්නේ අජ්‍යත් රූපේ ගැන සිහිය නොවන පිහිටන්න, බාහිර රූපේ ගැන සිහිය නොවන පිහිටන්න, සමුදේ වය බලන්න. දැන් එහෙනම් සමුදේ බලන්න ඕන. සමුදේ බලන්න විදිහ මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්වේ මොනව විදිහටද බලන්නේ?
ආයතන.
ආයතන විදිහට. එහෙනම් දැන් ඔය හුස්ම තියනවා කියලා, නාසය තියනවා කියලා දැනගත්තේ මොන ආයතන හරහද? ආයතන දෙක වෙන් කරා. මොනවාද?
ආයතන දෙක තමයි මේ ශරීර මේ පොට්ටබ්බය දැනුණා. ඊට පස්සේ හිතෙන් දැනගත්තා. ඒක පොට්ටබ්බය හිතයි.
ඔව් පොට්ටබ්බේ දැනුනේ කාය ආයතනෙ නේ.
ඔව් කාය ආයතනෙ හිතේ.
කාය ආයතනයයි හිත කියන්නේ මන ආයතන. ආයතන දෙක අඳුර ගන්න. ඊළඟට ආයේ දැන් අරකටම දානවා. කාය ආයතනෙට පුළුවන් මොකද්ද? දැනීමක් දෙන්න විතරයි. ඊට වඩා දෙයක් බෑ කාය ආයතනෙට. දැනීම කියන එකේ රූප නැහැ. සංඥා මාත්‍රයක් විතරයි. දැනෙන බව විතරයි. දැන් දැනෙන බව ගැන කල්පනා කරනවා. කල්පනා කරන්නේ මන ආයතනෙ. මන ආයතනෙන් කල්පනා කරද්දි නේද ඔන්න නාසයේ මොනවද ගැටෙනවා ඔන්න නාසයේ හැදුවා ඒ ගැටෙන්නේ හුළඟ ඔකට කියන්නේ ආස්වාසය ඔන්න ආස්වාසෙත් හැදුවා මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා නේද කල්පනා කරන්න ගිනි ඊළඟට ඔතන සිහිය නුවණ නැති හින්දා නේද අපි එළියේ තියෙන නාසයකුයි එළියේ තියෙන ආස්වාසයකුයි පැනෙන්නේ එනවාද එතනත් රූපේ සමුදයයි සමුදේ තියෙනකන් රූපේ තියෙනවා සමුදේ නැත්නම් රූපේ උපදින්නේ නැහැ හිතෙන් අදපු දේ හිත දැනගත්තා කියලා නුවණ පිහිටනවා එතනත් අර විදිහටම එතකොට රූපයයි රූප සමුදයයි රූප නිරෝධයයි පෙන්නලා දෙනවා එහෙම කිව්වත් එකයි දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි පෙන්නලා දෙනවා කිව්වත් එකයි පටිච්ච සමුප්පාදේ පෙන්නලා දෙනවා කිව්වත් ඒත් ඒකමයි. ඉතින් හදපු දේ හිත දැනගත්තා. ඒක එළියේ දෙයක් බවට පැත්තලේ අපේ මෝඩ සමට පරණ පුරුද්දට ලෝකෙට අයිති පුරුද්දට. ඒතර දැන් ලෝකෙට අයිති පුරුද්දෙන් මිදෙනවා. ලෝකෙන් එතර වෙන විදිහට විදර්ශ. පැහැදිලිද? ඒ දේ පෙන්වීම තුල වෙන වෙනස?
ඔව් ඔතෙන් දැනගල් පැහැදිලි.
කොට දැන් පේනවාද ඉස්සෙල්ලා ওই જાති තුනක් තියෙනවා කියලා දැනගත්තා එතනින් ඒක ඉවරයි අපි ආයේ හුස්මට ආවා කියන එකයි දැන් අපි ධර්මතාවයක් පෙන්නලා මේ જાති තුන හටගත්තේ කොහොමද කියන පැත්තක් පෙන්නලා මේ සමුදේ තියෙනකන් ඕක හටගන්නවා සමුදේ නැත්නම් හටගන්න බෑනේ කියන ඇත්තකුත් පෙන්නලා දෙනව නේද ඒක කරන්න නම් නුවණ ඕන නුවණ කියන්නේ ධමයක් අහලා තේරුම් අරන් තියෙන්න ඕන එක තමයි බුදු දහමෙන් එන පැත්ත. සිහියට අමතරව නුවණක් පිහිටීමක් දැන් කරනවා. ඒකයි සතියයි සම්පජඤ්ඤයයි කියන්නේ. දැන් වෙන්නේ සමතයක් නෙවෙයි. නිකන් සමාධියක් නෙවෙයි. හේතු නිසා හටගත්තා. හේතු නිසා හටගත්තා. හේතු නැත්තම් හටගන්න බෑ. කියන ධර්මතාවයක් දකින්න. ලෝකේ හට ගන්න හැටිත් දකිනවා ලෝක නිරෝධ වෙන හැටිත් දකිනවා සමුදයයි වයයි රෝග නේද කායानुපස්සනාව කියලා තියෙන්නේ අජ්ජත් රූපේ සමුදේ වය බලන්න බහිත් රූපෙත් සමුදේ වය බලන්න දැන් පේනවා නේද වෙනස්ව ඔව්
අපි ඔතන කිව්වේ මේ දැන් හුස්ම ගැටිලා නාසය ගන්නවා ඒ නාසය හැදි ඒක තමයි කියන්නේ කාය කියලා. ඒ උජ්ජත් රූපය. බාහිර රූපය කියලා කියන්නේ හුස්ම රැල්ල, හුස්මද?
ඔව්. ඔව්. ඒක ආශ්වාස වෙන්නත් පුළුවන්, ප්‍රාශ්වාස වෙන්නත් පුළුවන්. හරි. ඒක වෙනදා හුස්ම ඇති වුණා නැති වුණා කියලා එළියේ තියෙන එකක් නේ අපි බාරගත්තේ. දැන් එහෙම නෙමෙයි. හුස්ම කියන රූපේ සමුදේ මොකද්ද? මේ පැත්තේ ආයතන පැත්තෙන් බලනවා. ඒකත් නේ හිතෙන් හදපු දෙය හිත දැනගෙන. කාය ඇතනෙන් දීපු දැනීම මුත කියන එක ගැන කල්පනා කරන්න ගිහින් නේද හුස්මක් හදුවේ ආස්වාසයක් ආස්වාසයක් හදුවෙත් එහෙමයි එහෙනම් ඒ දෙකම හිතෙන් හදපු දේ හිත දැනගත්ත ඒක පරණ අද්දකෙන් ටික එකතු කරලා නේ එහෙම හදුවේ කලින් හුස්ම කියලා අහලා තිබුණා ඒක දැන්ම මෙතෙන්ට නැත්තම් ඔක දැනීම මාත්‍රයක් විතරයි මොනවද දැනෙනවා විතරයි එකට අදාළ රූප ටික හදලා තියෙන්නේ හිතෙන් කල්පනා කරන්න ගිහිල්ලා. ඒ බව අපි දන්නේ නැහැ. අපිට සිහිය නුවණ නැහැ. දැන් අපි කරන්න ඕන හිතට මතක් කරලා දෙන්න ඕන මෙන්න මෙහෙම දෙයක් මේ උතන උනේ. කාය ආයතනෙන් දැනීමක් දුන්නා. මන ආයතනෙන් දැනීම ගැන කල්පනා කළා. එහෙනම් අපි දැනගත්තේ මන ආයතනෙන් හිතපු ටික. මන ආයතනෙන් හිතපු ටික කියන්නේ හිත ඇතුලේ වැඩක්. හිතෙන් හදපු දේ හිත දැනගෙන. ඕක එළියේ තියෙන්න බෑ. එළියේ තියනවා කියලා බාරගත්තේ අපේ මෝඩකමට පරණ පුරුද්ද. ලෝකෙට අයිති පුරුද්ද. ඒතර ඔය ඇත්ත ආයයි හිතට මතක් කරලා දෙනවා. ඔන්න ඕක තමයි විදර්ශනය කියන්නේ. ස්ටෙන්ට එනකම් කරලා තියෙන්නේ සමතයක් විතරයි. මොනවාද උදයක් තිබුණා ඒක නැති වෙලා ගියා. ආයි තව දෙයක් හටගත්තා ඔක නැතිලා ගියා ඔක සමතයක් විතරයි ඒ කියන්නේ ලෝකෙට අයිති එක ලෝකෙන් එතර වෙන පැත්තක් නැහැ නේ. එතන චතුරාර්ය සත්‍යයක් නැහැ, පටිච්ච සමුප්පාදෙත් නැහැ. දැන් මේ විදිහට බලනකොට පේනවා අනදහම යෙදෙන හැටි.
බාවි ඔත පොඩි පැහැදිලි කිරීමක් කරගන්න මට කැමතියි. දැන් ඉස්සෙල්ලාම දැන් අර පළවෙනි උදාහරණ ටික ටිකක් ලේසි මට පොඩ්ඩක් අකුල අධ්‍යත්ත කියන රූපයයි පොළව කියන බාහිර රූපයයි දෙක එකට ඒ දෙකේ සම්බන්ධය ඇති වෙන එතකොටම අපිට දැනගන්නේ දැනගැනීමක් ඇති වෙනවානේ. ඒ දැනගන්නේ ඒ විඥාණය ඒක එතකොට ඒ අවස්ථාවේදී කකුල කියලා දන්නේ නැහැ, පොළොව කියලා දන්නේ නැහැ. නමුත් නිකන් මොකද්දෝ දැනගැනීම. ඒක නිසා තමයි අර පරිශයක් ඇති වෙන්නේ. ඒ චුන්දනාවේ එකතු වෙන ප්‍රඥාප්තියක මේක පස්සෙ. ඒක එක පැනවීමක්. ඊට පස්සේ තමයි ඉතින් ඇති වෙන්නේ මේ වේදනාවක්. ඒක දැන් මට කකුල රිදීමක්. එතකොට ඒ වේදනාව නිසා ඇතිව හඳුනා ගැනීම තුළින් ඒක ඔක්කොම ටික හඳුනාගත්තා. එතකොට ඇති වෙනවා තවත් විඥානයක්. හැබැයි ඒක මේක ඇතුළේ අන්තර්ගතලා තියෙන විඥානයක් නෙවෙයි. ඒ කියන්නේ දැන් ඔය කියන්නේ ඉස්ලාම් හදිච්ච පටික සම්පස්සේ කියන එකයි මෙතනින් දැන් ඔන්න පනවනවා. දැන් ඔන්න කකුලක් තැනෙව්වා, පොළවක් තැනෙව්වා ගමන් ඇති වෙන්නේ. එතකොට මේ වචන දාලා කියන වචන දාලා ගන්න නිසා මේ ඉතන ඇති වෙන අදි වචන සම්පස්සේ කියලා එහෙම හිතුවත් හොඳයි. හරිද?
මම නම් කියන්නේ ඔය වචන දෙකම දාගන්න යන්න එපා. ඔයා කියපු එකේ පොඩි අඩුවක් තියෙනවා. එකක් තමයි මුලින්ම දැනගත්තනේ. කාය එතනින් දැනෙනකොට
ඔපලවට දැනකොට අපි විඥානයක් දැනව කියලා කියනවානේ, ආව කියලා කියනවානේ. දැනගැනීමක් වුණා. නමුත් දන්නේ නැහැ අවස්ථාවේදී මොකද්ද කියලා ඇත්තට.
ඔව්. ඒ අවස්ථාවේදී මතක තියාගන්න ಜಾති තුනක් කියලාවත් දන්නේ නැහැ. ඇත්ත තත්ත්වේ. විඥාණය කරන මායාව තමයි කයකුත් තියනවා, කයේ ගැටෙන දේකුත් තියනවා, ඕක දැනගන්න විඥාණයකුත් තියනවා කියලා තේන්නන එක තමයි පස්සේ
කියන්නේ.
හරි. දැන් අපි පස්සේයි පස්ස සමුදේයි පෙන්නනවා. ඒක පෙන්නන්නේ ආයතන පිරිසිඳ දැකීමෙන්. කාය ආයතනෙට දෙන්න පුළුවන් පටබ්බ සංඥාවක් විතරයි, දැනෙන ගතියක් විතරයි. ඊට වඩා මුකුත් දෙන්න බෑ කාය ආයතනෙට. දැනෙනවා මුත කියන එක විතරයි. අනිත් ඒවා ඔක්කොම විඥාණයෙන් කරපු මායාවක්. කාය විඥාණයෙන් කරන මායාව තමයි කය කුයි අජත්ත කයකුත් තියනවා, බහිද්ද ගැටෙන්න දෙයකුත් තියනවා, ඕක දැනගත්තු විඥානිකුත් තියනවා කියන එක. එතකොට පස්සේ. තර්පේනාද පස්සේයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි. ඔතන අපි කාය ආයතනට දෙන්න පුළුවන් මුත කියන එක විතරයි කියන නුවණ පිහිටියොත් පස්සයක් ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට ඒ පස්සේ ගොඩ නැගුන් නැත්නම් මනසට මුලාවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ. දැන් වෙලා තියෙන්නේ කාය ආයතනෙන් කියන ඔන්න ಜಾති තුනක් තියෙනවා. මන ආයතනෙන් ඒ ಜಾති තුන දැන් අඳුර ගන්න මොනවද කියලා. පරණ අධ්‍යක්ෂින් ටික දාලා. කතර මුලාවෙන් කියපු දේ තව ටිකක් විස්තර දාලා මුලා කරනවා. ඉතින් අපිට ඔතෙන්ටම සිහිය නුවණ මුලින් පිහිටන්න බෑ. අපිත් ඔක ක්‍රමක්‍රමයෙන් එන්න ඕන. අපිට පුළුවන් ආයතනේ මොනවා කළත් කමන්නේ. ඒක අපිට නවත්තන්නත් බෑ. අපිට දැනට පුළුවන් මන ආයතනෙන් කරන මුලාව ඒ මුලාවේ දරුණුම එක තමයි හිතෙන් හදපු එක. හිත දැනගත්තට කමන්නේ. ඕක එළියෙන් තියනවා කියන එක ලොකුම මෝඩකමක්. මේ අර වතුරට බැන බල්ලා වගේ මත්තමකට ගියාන් හිතෙන් හදපු දේ එළියෙත් තිබ්බහම බල්ලාගේ මානසිකත්වයටම ගිහින් එහෙනම් අපි ඒක කටා ගන්න ඕන ඉස්සෙල්ලා. ඒකට අපි පෙන්නනවා ඔය ආයස්පර්ශයෙන් මොනවද දැනුණා, මනසෙන් ඕක ගැන කල්පනා කළා. කල්පනා කරා නම් හිත ඇතුලේ වැඩන්න. ඕකට ලෝකයක් හැදුවේ මේ අර බල්ලාගේ මානසිකත්වයට ගියානේ. ඒවා දේවල් බවට පත් කරලා. හිතෙන් හදන දේවල් එකක්වත් අල්ලන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා අල්ලන්න පුළුවන් දේවල් බවට පත් කළේ මෝඩකමට. කියන්නේ මොනවෙන් හරි හැදිච්ච දේවල් බවට පත් කළේ මෝඩකමට. කියන එක පෙන්නලා දෙන්න පුළුවන් නේද? එතන තමයි ප්‍රායෝගිකව දැනට කරන්න ඕන තැන. පැහැදිලි?
ඔව්. ඒක ඇත්තරම දැන් අපි දැන් එතන ඒ අර කිමර බැලුවාම විඥාණයට අහු වෙන්නේ නැහැ අපි මේ පස්ස පරිශයයි මේ මානසිකාරය කියන දෙක අහු වෙන්නේම නැහැ. වේදනාවක් වේදනාවේ සංඥාවයි ඒ ආරම්භයක් කරන මේ සංස්කාරික තමයි අපිට මේ අපිට පේන්නේ විඥාණයට. නමුත් පරිශය අහු වෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. මොකද අපි
ඔව් ස්පර්ශය අල්ලන්න බෑ තාම. හැබැයි නුවණක් ගන්න පුළුවන් මෙහෙම ස්පර්ශයකට මුලා වුණා හින්දා නේද ඔය ටික පැනෙවි. ඒක ඉතින් දහමක් අහලා තේරුම් ගැනීම තුලින් තමයි ඒක ගන්න.
ඒක එහෙම පෙන්නකොට තමයි මේ ස්පර්ශය කියන එක අවබෝධ වෙන්නේ. අවබෝධය තුලින් තමයි අපිට තේරෙන්නේ.
ඒ අවබෝධය වැඩුණ දවසකට ඔන්න මුත කියන එකෙන් නවතින දවසක් ඒ මුතේ මුත නැත්තම්. දැනට තාම නෑ එහෙම. අපි දැනුන එක රූප බවට පත් කරලා එළියෙන් තියලත් ඉවරයි.
දැන් එතකොට හිතෙන්නේ දැන් අර සරත් කිව්ව විදිහට අර පළවෙනි විදිහට දැන් ආයෙත් ඔක වේදනාවක් නේ කියලා අතහැරියොත් එතකොට එතන දහමක් කියලා අහුවේ නෑ. ඒක තමයි තියෙන ලොකු වෙනස.
ඔව්. මනින් දැක්මක් නෑ. හිත සංසුන් කර ගැනීමක් විතරයි. ඒකෙන් කරන්නේ නීවරණයටපත් කිරීම. අර දිගට දිගට ඇලිලා ගැටිලා ගිය එක කාමච්ඡන්දේ ව්‍යාපාදයේ පොඩ්ඩක් යටපත් කරලා දෙනවා. ඒක සමාධිය. සමාධියට එන්න පුළුවන්. ඒක තමයි මම ඉස්සෙල්ලා අහුවේ අර කමල් විස්තර කරාම දැන් උත්තර ප්‍රතිඵලයේ සමාධිය නම් අපි ඒ සඳහාද ඔබ භාවනා කරන්නේ. නෑ බුදුදහමේ ඒක එහාට යන්න බුදුහාඳුරෝ පෙන්නලා තියෙනවා. චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය නේද? ඒවා අවබෝධ වීම නිදහම දැකීම කියන්නේ. එතෙන්ට යන්නයි අපි භාවනා කරන්න ඕන, ඉදර්ශනය කරන්න ඕන.
අනුත මුතේ මුතමත්තන් කියන මුත කියන එක කියන වචන තේරුම් පොඩ්ඩක් කියනවා.
මුත කියන්නේ දැනෙනවා විතරයි. ඒක රිදෙනවද මේ සැපයිද කියන කතාවකුත් නෙමෙයි, දැනීම. දැන් මුත කියන එක ආයතන තුනකින් එනවා. කයෙන් දැනෙනවා, නාසයෙන් දැනෙනවා, දිවෙන් දැනෙනවා. ওই තුනටම දාන්නේ මුත. දැනීම මාත්‍රයක් විතරයි. දැනීම මාත්‍රේ මුකුත් විස්තර නැහැ, රූප නැහැ. ওই දැනෙන දේ ගැන කල්පනා කරන්න ගිහින් හිතෙන් තමයි ඒ ඉතුරු ටික හදලා දාන්නේ. ඒකමයි දික්ක සුත කියන දෙකට තියෙන්නේ. මුත පැත්තෙන් අහපොහින්ද ඔය පැත්තෙන් ඔය ආයතන කාය ආයතනයි මන ආයතනයි ගත්තාම ඔය විදිහට දැනගන්න ඕන. විචක් ආයතනේ එහෙන් දකින දෙයකට දැම්ම නම් ඒක අනිත් දිත්තක් කියන පැත්ත අඳුර ගන්න. කණෙන් ඇහුණා නම් සුත කියන එක අඳුර ගන්න. හැබැයි මතක තියාගන්න තාම අපි එතනින් නවත්තන මට්ටමක සිහිය පිහිටන්න බෑ අපිට. මේ පුරුදු බලවත් හින්දා අර ලෝකෙට ඇති දේවල් හදලා එළියෙන් තියලම තමයි අපි මේක දැනගන්නකොට. දැනට පුළුවන් ඔය ආයතන හතරේම කලේ හිතෙන් හදපු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කළා නේද කියන තැන මතක් කරලා දෙන්න. එතකොට අපිට රූප ලෝකෙන්වත් අඩු ගානෙ මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ කාම ලෝකෙන්. හැට කනට නාසයට දිවට කයට ගන්න අරමුණු එළියේ තිබ්බේ අපේ මෝඩකමට නේද කියන එක පෙන්වන්න පුළුවන්. ඔක්කොම හිතෙන් හදලා එළියෙන් තියපුවා නේද කියන එක. පැහැදිලි?
මට පැහැදිලි. මේ වෙලාව තියෙනවා නම් තව පොඩ්ඩක් උත්තරින් එහාට ප්‍රශ්නෙත් අහන්න මම කැමතියි. මේ
තේරුවන් සරණයි. සරත්ට දැන් පැහැදිලි වුණාද?
ඔව් මට රවි මට ඒ ටික පැහැදිලි වුණා. මේ උත්තරින් මෙහෙමයි දැන් අපිට ආස්වාස්තයේ පොට්ටබ්බ රූපයක් බව දැනගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. උත්තරින් එහාට ගියාම පොට්ටබ්බ රූපය කියන්නේ නැතිවලා කෙලින්ම හිත විතරක්ම වෙන අවස්ථාවකුත් එනවා.
දැන් අපි නිකම්ම හුස්ම දිහා බලාගෙන ඉඳලත් හුස්ම නැති වෙලා යනවා, පොට්ටබ්බේ නැති වෙලා යනවා. ඒක අවබෝධයක් නෙවෙයි, ඒක සමාධියක් තුලින් වෙන වැඩක්. දැන් ඕකේ වෙනස තේරුම් ගන්න ඕන. මෙතන පෙන්න්නේ හුස්ම ගැන අවබෝධයක් ගන්නවා. හුස්ම කියලා දෙයක් පැනෙව්වේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තු බව නොදන්න කමට නේද? ඒ මෝඩකම අවිද්‍යාව මුලාව යෙදෙන හින්දා නේද එළියේ මේක පැනෙව්වේ? මේ මෝඩකම යෙදුන්නේ නැත්නම් ඕක උපදින්නේ නැහැ නේද? අනේ උපදින්නේ නැහැ නේද කියන එක වැදගත්. ඒක තමයි Nirodha කියන්නේ. සමුදයයි Nirodhayai පෙන්වන්න ඕන. ඒ පෙන්වීම තුලිනුත් වෙනවා මේ නිකං හුස්ම දිහා බලනකොටම ওই දෙපැත්ත දකින්න පුළුවන් නුවණක්. ඒක අර හුස්ම දිහා ගොඩක් වෙලා බලා ඉඳලා එන සමාධිය නෙවෙයි. මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. මේ ටිකක් කරලා බලන්න මේ සර.
ඔරයි මට ඔව් මට දැන් පටන් ගන්න තැනක් තියෙනවා. මම පැටලලා බලලා අපි අනිත් දවස් එක වෙන ඉදිරියට කතා කරමු. ඔව්සු.
හඳයි ඉතින්. දැන් අනිත් දෙන්නත් කමලුයි වසන්තයි ටිකක් ඔය දැන් කෙනෙකුට කියා දෙන හැටි එනහම එයාට තේරෙන විදිහට ටික ටික කියන අර වචන පාලි වචන වැඩි දාන්න නැතුව ඒකට පොඩි දෙයයි තියෙන්නේ. තමන්ගේ ඉන්න මත්තම ලෝකෙට අයිති ඉන්න මත්තම පෙන්න දුක ඊළඟට සමුදය හැදුන හැටි ආයතන පැත්තෙන් බලන්න ඕන කියන එක මතක් කරන්න. ඒකට ආයතන දෙක වෙන් කළා. ඊළඟට ආයතන පිරිසෙන් දෙකක් ඉන්න. ආයතනට පුළුවන් මොකද්ද? ආයතනේ අපිව මුලා කළේ කොහොමද? රුවැත්ත පෙන්නලා දෙන එක විතරයි. දැන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඔක අපේ මෝඩකමටනේ එළියේ තියනවා කියලා බාරගත්තා. අන්නෝ ඒ ටික මං හැමදාම කියන ටික තමයි ආයේ අදත් ටිකක් හිමීට කිව්වේ නේද?
ඔව්. මේ සරත් කිව්වේ වෙනම දෙයක් නේ සරත්.
ඒක හොඳ ඔක තමයි දැන් වැරද්ද දැන්. ඒක සරත් පිට දිවේ. අහන කෙනා මොන පැත්තෙන් ඇහුවත් අපිට කියන්න තියෙන්නේ ඔච්චරයි. කියන එක අහන කෙනාට තේරෙන විදිහට කියන එකයි තියෙන්නේ. ඒක තමයි හොද්දටම මේ මනස වැඩෙන මොහොත. ඒක හරි. ඒවා දැන් තව කවුරු හරි අල්ලගෙන ඊට යට තේරුම් කරන්න ඕන.
අවුදින් සත්‍යතාව දෙන්න ඉන්නවා.
මේ හුඟක් වෙලාවට අපි හිතනවා අපි දන්නවා කියලා. නමුත් වචන ටිකක් විතරයි. ඉතින් අර ඕක මේ කියලා දෙනකොටම තමයි මේක එන්නේ තේරුම.
අපි ඉතින් ඉන්න අපි දන්නවා කියලා නෝ ප්‍රශ්නයක් ඇහුවම කියා ගන්න බෑ.
ඔක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ දන්න එකේ අඩුවක්මයි ඒක.
අඩුවක්
තියෙන්නේ. Taman අර අපි සාමාන්‍යයෙන් කියන්නේ දෙයක් ඉගෙනුවාම තමයි Taman හරියට ඉගෙන ගන්න කියලා. නැත්තම් දන්නවා කියලා හිතාගෙන ඉන්නවා.
දැන් ඒක දැන් මම ඇහුවෙම මට තේරෙනවා මේ අඩුවක් තියෙනවා කියලා. නමුත් මොකද්ද අඩුව කියලා තමයි හොයාගන්න බැරි වෙන්නේ. තිබුණේ අද ටිකක් හුඟක් දුරට විසඳුණා ගැටලුව.
මේ ආස්වාස ප්‍රාස්වාස Nirodha දකින්නකොට ඒක මේ කාය සංස්කාර Nirodha නේ දකින්නේ.
ඔය වචන ඉතින් මම කැමති නෑ වචන දානවට. රූපය කියන එක බලන්නකො රූපය Nirodhayak කියලා. කාය හුස්ම කය කියන්නේ
රූපයන්නේ.
ඔව්. ඒ රූපය ගැන බලන්නේ. ඒතකොට රූපය හැදුවේ පාලි වචන දාන්න කියත් ආයෙ පටලෝ ගන්න එකයි මම දාන්නේ. සංස්කාරයක්ම තමයි ඒක. පොළ ජාති පහම සංස්කාර.
නෑ මං කියේ කාය සංස්කාර. හුස්ම ගැනීම.
හැම සංස්කාරෙම බලනකොට සංස්කාරයක්. සංකතං අபிසංකරොන් තීති සංකාරං. ඔය කියන්න කිව්වොත් තව මේ කම්ප්ලෙක්ස් වෙනවා. ඒකයි මම කියන්නේ නැතුව. ඒ කියන්නේ ඉතින් නැවත රූපේ රූපයක් බවට සංස්කරණයක් කළා. රූපං රූපත්තායේ සංකතං අபிසංකරොන් තීති සංකාරං. රූපය රූපයක් බවට පත් කරන්නේ අපේ සංස්කාරකින්. ඒකයි ඉතින් හදලා එළියෙන් තියනවා
කියන්නේ. දැන් මේ මම දවසක කල්පනා කරගෙන ඉන්නකොට හොඳට තේරෙනවා මට මේ දැන් මේ අපේ හිතෙන් මේ නාම රූප හදන්නේ නාම වලට රූප එකතු කරන්නේ අත්වශයෙන් රූප කියලා රූප කියන්නේ එළිය තියෙන කියලා හිතන රූප අත්වශයෙන් මෙහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් ඒක දෙයක් එකතු කරලා තමයි නාම රූපයක් හදන්නේ.
රූපයක් සංස්කරණයක් නාමයක් සංස්කරණයක් එකතු කරලා තියෙන එක තව සංස්කරණයක්.
ඉතින් ඒ දෙක යන්නේ ඒක තමයි මේ නාම රූප. නෑ ඒක වැටුණා. මේ ඒවා තේරෙන ඔක්කොම මේ කියා දෙන්නේ බැරි.
ඒ පාළි වචන දැම්මොත් තව කියා ගන්න අමාරු වෙනවා.
නෑ වචන නේ.
ඒකදාලා කියන්න යන්න එපා.
නෑ වචන නේ. මම කියුවේ අර අයිඩියා එක දැන් රූප මේ නාමය අරගෙන රූප එකතු කරලා නාම රූප හදනවා. හැබැයි නාමත් සංස්කරණ රූපත් සංස්කරණ.
ඉස්සෙල්ලා ගැලින්ම රූපෙන් විතරක් පටන් ගන්න. රූපය හරි පැහැදිලිනේ. අජත්ත රූපයි බහිද්ද රූපයි ඔච්චරනේ තියෙන්නේ. මොක අරගෙන ඒකෙන් ඉඳන් යන්න. රූපය පිරිසිඳ දකින්න. රූපේ සමුදය මොකද්ද අස්තංගමය මොකද්ද? රූප ගැන විතරක් කතා කරන්න එතනින් එහාට මේක කතා කරනවට වඩා ඒක යෙදෙලා එන එක හොඳයි. මොකද අපි රූපේ මිදිලා නැහැනේ තාම. රූපවලට අහු වෙනවනේ. කෙනෙක් කායනුපස්සනාව ගොඩාක් කරන්න තියෙනවා. මොකද මේ හිතන් ඉන්න කායනුපස්සනාව නෙමෙයි දැන් ඔන්න කියපු එක. අජත්ත රූපේ සම්මුදේ නිරෝධේ. බහිද්ද රූපේ සමුදේ නිරෝධේ. ආයිත යජත්තං වා කායේ කායනුපස්සේ විහෙරති බහිද්දා වා කායේ කායනුපස්සේ විහෙරති. මෙහෙම විහෙරති කියන්නේ සමුදයයි වයයි පෙන්න ඉන්න ඕන. මේ සමුදේ තේරුම් ගත්තොත් තමයි වය පෙන්වන්න පුළුවන්. අපි ඔය නිකන් කියන ඇති වෙලා යන එක නෙවෙයි ඔය. සමුදේ මේ හිතෙන් හදලා අන මුලාව හින්දාම එළියේ අනෝනවනේ හදනවනේ. සමුදේ ඒ සමුදේ යෙදුන් නැත්නම් ඔව හැදෙන්න විදිහක් නැහැ නේ. ඒක තමයි නැතිවීම කියන්නේ. අර හටගත්තු දෙය නැතිවීම නෙමෙයි. හේතු තියෙනකොට තියනවා හේතු නැත්නම් උපදින්නේ නැහැ කියන එක. එතන තමයි පටිච්ච සමුප්පාදේ දකින්න පුළුවන්.
තායි එකකට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අතන දැන් ඔතන අජ්ජත්තං වා කායේ කායන පස්සේ දෙරති ඉතන කකුල බහිද්ධාවා කායේ කායනපස්සේ විරුද්ධම බාහිර පොළොව ඊට පස්සේ අජ්ජත්ත බහිද්ධාවා කායේ කායන ස්පර්ශයෙන් අපි අර මානසින් හද අර හිත ඇතුලේ හදාගත්ත දේ
ඉස්සෙල්ලා ඔය දෙක වෙන වෙනම පෙන්වන්න ඕනනේ හිතට පැහැදිලි වෙනකම්.
ඔව්.
කොට ඊළඟට වෙලාවක් ඔය දෙකම මේ හිතෙන් හදලා එළියෙන් තියපුවනේ. ආයෝක අජ්ජත්ත බහිද්ධ කියලා වෙන් කරගෙන බලන්න දෙයක් නැහැ නේ. දෙකේම එකම ධර්මතාවයයි. දැන් හදලා එළියෙන් තිබ්බා.
හරි.
එතකොට මේ දෙකම එකට බලන්න පුළුවන්. මොන රූපේ කිව්වත් ඔච්චරනේ.
එතකොට එළියෙන් කියන්නේ වය ධම්මා සම්මුදය ධම්මානුපස්සී වායයන් විහෙරති වය ධම්මානුපස්සී වායයන් විහෙරති සම්මුදය
වල සම්මුදය කියන්නේ මොකද්ද? හිතෙන් හදලා එළියෙන් තිබ්බා.
ඔව් හටගෙන.
ඔව්. වය කියන්නේ මොකද්ද? සමුදේ නැත්තා
නිරෝධය
හටගන්නේ නැහැ.
නිරෝධය
සමුදේ නැත්තා හටගන්නේ නැහැ. නේද?
හරි.
ඒක තියෙනවානේ.
ඊට පස්සේ සමුදේ
බලන්න බැයි.
ඔව් බලන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කර කියන්නේ සමුදේ ධම්මාන පස්සේවා වය ධම්මාන පස්සේවා ඒක සමුදේ වය ධම්මාන පස්සේ.
ඒක තමයි බැලුවේ.
ඉස්සෙල්ලා බලනවා හටගන්න හැටි වෙනම පෙන්නනවා. මේ මොඩකම හින්දානේ එළියේ තිබ්බේ.
ඔව්.
ඊළඟට පෙන්නනවා වෙනම පෙන්නනවා මේ මොඩකම නැත්නම් එළිය උපදින්නේ නැහැ. වෙන වෙනම ඉතින් හිතට පැහැදිලි වෙනකම් පෙන්වන්න ඕන. ඔයක ටිකක් පැහැදිලි වෙනකොට ඔය දෙකම එකට පේනවනේ මේ මොඩකම තියෙනකම් එළිය තියෙනවා මොඩකම නැත්නම් උපදින්නේ නැහැ. සමුදේයි වය එකටම පේනවා. සමුදේ දකින්නකොටම වය පේනවා. බල්ලා මොඩකම හින්දා වතුරේ බල්ලෙක් හැදුවා කියනකොටම එන මොඩකම නැත්තම් ඔක හදන්නේ නැහෙනි කියන එකත් පේනවනේ එතන. එතකොට සමුදේ වය ධම්මා අනුපස්සීව වෙනවා. හැබැයි එතෙන්ට එන්න ඉස්සෙල්ලා හිතට ප්‍රත්‍යක්ෂ වෙනකන් වෙන වෙනම පෙන්වන්න ඕන. ඒකමයි ඊට පස්සේ නිකන් සිහිය පිහිටනකොටම ඔබ පේන ගානකට එනවා එතකොට.
මේක මේක තියෙන බෙදලා බෙදලා තියෙනවා බුදුහාමුදුර ලක්ෂණ දෙක නේද? විහිදෙන කල.
ඔක පැහැදිලි වෙනකන් හිමීට හිමීට බලන්න ඕනනේ. ඔය කිව්වට එකපාරට පේන්නේ නැහැනේ. ආයේ පරණ පුරුද්දටම යනවනේ. ඔය කිව්වට එළිය නැද්ද කියලා අනිත් පැත්තට අහනවනේ. ඒක ඔක වෙන වෙනම හිමීට හිමීට හිතට පැහැදිලි වෙනකන් පෙන්වන්න ඕන. පරණ පුරුද්ද කැදෙනකම්ම මේකේ භාවිතා බහුලී කතා දැනගත්තු දේ භාවිතා බහුලී කතා. එහෙමනේ කියන්නේ. දැන් අහලා දැනගත්තු දේ අනේ දැන් Tamange දැක්මක් වුණා. ඊළඟට දැන් ඒක ප්‍රත්‍යක්ෂ වෙනකන් ඕක ආයේ ආයේ හිතට දෙන්න 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 ඕන. එහෙනම්දනේ දවස් හතේ ඉඳන් අවුරුද්දක් යනකම් ඕක කරන්න පුළුවන් කියන්නේ භාවිතා බහුලී කතාව.
භාවිතා බෞලි කතා තවත් එකක් වාක්‍ය වල අතරින් ඉන්න අපි සාකච්ඡා සේ
ආසේ ආසේ කරන්න අතුරු කරන්න
ඒක ඉස්සලා ආසේවණය කරන ඊට පස්සේ භාවිතා බෞලි
කතා ආසේවිතා භාවිතා බහුලී කතා අද තමයි මේ දැනගත්තු දෙයම නැවත නැවත ඇසුරු කරන්න ඕනේ. දැන් මේ කමල් කිව්වේ මේ රෙකෝඩින් එක ආයේ ආයේ අහනකොට ඇසුරු කරනවා. නැත්තම් ඕක අමතක වෙලා යනවා. මොකද පරණ පුරුද්ද බලවත්නේ. එතකොට ඇසුරු කරනකොට ඊළඟට ඒක භාවිතා කරන්න පුළුවන්. නිකන් එක සැරයක් දෙ සැරයක් භාවිතා කළා තමයි බහුලවම භාවිතා කරන්න ඕනේ. බහුලී කතා කරගන්න ඕනේ.
බහුසුතනේ
නෑ බහුල බහුශ්‍රතර අනික් කට්ටියනේ මේ දැන් බහුලී කත කියන්නේ එතකොට ඒක ජීවිතයේ අංගයක් වෙනවා. ඒකම ජීවිතේ වෙනවා. දැන් භාවිතා කරන්නේ අපිට ওই මතක් වෙන වෙලාවට විතරනේ. අංගයක් වෙනවා. ආසේවිතා භාවිතා බහුලී කත. හරි එහෙනම් දැන් ඇති නේද?
හොඳයි.
Thank you.